පූජනීය වන්දනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ධම්ම කුසල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි සියලුම දෙනාට තෙරුවන් සරණයි. මමදත් අපි මේ රැස් සිටින්නේ සතිපතා කෙරෙන යෝගාවචරින්ගේ කමඨාන් සුද්ධ කිරීම සහ ධර්ම දේශනා වැඩසටහනටයි. සුපුරුදු පරිදි ධර්ම කමඨාන් සුද්ධ කිරීමේ වැඩසටහනේ අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය අතිපූජ්‍ය ධම්මජීව ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නමෙද ඉතාම ගෞරව පූර්වක මම ආරාධනා කරමි. සාදු 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 සාදු
සාදු සාදු.
මනම් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා මම උපාලි අංකලට ආරාධනා කරනවා.
හොඳයි. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අවසරයි. වාර්තා පිළිපැතන ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. උපදේශගෙන භාවනා කරන්න අරන් වසර හතරහමාරක් පමණ වෙනවා. පර්යංකේ වාඩි වී හුස්ම තුනකින් පමණ හුස්ම සිහින් වී ගියා. ඉන්පසු සිත හිස් තැනට ගියා. හිස කඩා වැටීම දිගටම සිදු වුණා. මිනිත්තු 45ක් පමණ භාවනාව නිම කරන්න සිතුණා. ඇස් ඇර වෙලාව බලා නැවත භාවනාවට සිත යොමු කළා. හිස කඩා වැටීම සිදු වුණා. පොඩි සිහින වැනි දෙයක් දුටුවා. මෙසේ ටික වෙලාවක් ගත වුණා. පපුව ගැහෙන්නට පටන් ගත්තා. මේ වෙලේ ලොකු ස්වාමීන් වහන්සේගේ බණ සීවි සිත ආනාපානයට යොමු කළා. ක්‍රමයෙන් පපුවේ හුස්ම නැති වී ගියා. වරහන් ඇතුලේ මේ අතීතයේද සිදු වී ඇත. මෙලෙස තව මිනිත්තු 45ක් පමණ සිට භාවනාව නිම කළා. එවිට නිදිමතක් දැනුණා. මෙයට සුදුසු උපදෙසක් ලැබේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවත් වේවා. සාදු සාදු සාදු.
මේකේ භාවනාව කියන වචනේ හතර පුලක සඳහන් වෙනවා. ඉතින් කනගාටු වෙනවා තාමත් භාවනා කරන එක ගැන. ඒ නිසායි භාවනා කියන වචනේ වෙනුවට සතිය කියන වචනේ යොදලා බලන්න. එතකොට ඕක මගේ වෙන්නේ නැහැ. කනගාටු වෙන්න දෙයක්වත් නැහැ. ඒ නිසා භාවනා කරන්නේ නැතුව සතිය පිහිටවන්න උත්සාහ කරන්න ඕන. එතකොට අවුරුදු හතරමාරක් පොල් ගාලා තියෙනවාද කියලා හිතේ. අපි කරන්නේ කොයි දේ සතියෙන් කරන්නේ සතියෙන් බලන එකයි. එතකොට ඒකේ හරි වැරද්දක් කනගාටුවක් සතුටක් මොකක්වත් නැහැ. නිසා මේ වචන හතර පොළකේ දෙනවා. ඒ වගේම සතිය කියන එක ගත්තොත් ඒකෙන් පටන් ගන්නවා ඉවර වෙනවා කියලා තැනක් නැහැ. හැම වෙලාවෙම සතිය. ඒකට පැය 40 විනාඩි 45කින් පැයකින් පැයකමාරකින් කතාවක් නැහැ. දවස පුරාම සතියෙන් ඉන්නේ. අවශ්‍ය නම් මාතෘකාවක් දෙන්න පුළුවන් සතිමත් වාඩි වීම කියලා. ඉතින් ඒකටම සතිමත් සක්මනක් දාගන්න එහෙම දාලා ඉදිරියට කරගෙන යන්න ওই සතිය කියන වචනේ පාවිච්චි කරලා භාවනා කියන වචනේ අයින් කරුවට පස්සේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. විශේෂයෙන්ම වෙන්නේ තමන් ළඟ තියෙන කරුණු ඉදිරිපත් කිරීමෙන්. ඒකෙන් ගොඩාක් ධර්මානුකූලයි. ඒ නිසා ওই වචනේ අයින් කරලා සතිය කියන වචනේ දාලා ওই වார்த்தාවම තමන්ම කියවලා බලන්න ඕන. ලොකු දියුණුවක් පෙනේවි. අපි යනවා ඉදිරියට.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ වார்த்தාව. ගරු ස්වාමීන් වහන්ස, සතිමත් පර්යංකයේදී හුස්ම වාර කීපයක් දැනී හුස්ම නැවතී ටික වේලාවක් පැවතීමෙන් පසු නැවත හුස්ම වාර කීපයක් වශයෙන් චක්‍ර කිහිපයක් දැනුනි. නමුත් රටාවක් සෙවීමේ පරමාර්ථයෙන් දකින්නට වමනා නිසා පෙනෙනවාද, නැත්නම් ඇත්තටම එසේ සිදුවීම මම දකිනවාදැයි කියා සැකයක් මතු වුණි. එවිටම නැවත නැවත දෙයක් සිදුවීම ස්ථිර කර ගැනීමක් හිත අපේක්ෂා කිරීම පිළිබඳව අකමැත්තක්ද ඇති විය. පර්යංකේ පසුභාගයේදී අසතිමත් වී සිතුවිලි මතුවීමක් ඒ පිළිබඳව දැනගැනීමෙන් පසු නැවත හුස්මට හෝ හිස්තැනට සතිමත් වීමක් පිළිබඳව වෙනසක් වරහන් ඇතුළි කැමති අකමැති ලෙස දැනුනි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
මේ විදිහට සතිමත් වාඩි වීමේදී හුස්ම තියෙනව නැහැ කියන දෙක අතර මේක ඇත්තටම හිතලා වෙන දෙයක්ද? එහෙම නැත්නම් ඇත්තටම සිදුවෙන යථාර්ථම වශයෙන් සිදුවෙනවද කියලා බලන්න උත්සාහ කරනකොට පේනවා මේ සතිය තියෙනවා, ආනාපානෙ තියෙනවා, නැත්නම් හිස්තන තියෙනවා. එතකොට ඒ අතරමැදට හිතවිලි එනවා. එතකොට සතියත් නැත්නම් සතියෙන් ආනාපානයත් හිතවිලිත් හිස්තනත් ඔක්කොම සම මට්ටමට ආවොත් ඕකට තව සද්ද ඇහුණත් ඕකට තව වේදනා දැනුණත් ඔක්කොම ඒ ඒ ගොජේට තමයි වැටෙන්නේ. ඒ අතර තියෙන මරියාදාවල් සීමාවල් බවුන්ඩරිස් නැති වෙලා යනවා. ඉතින් එතකොට තමයි භාවනාව හිත නැත්තම් සතිපත් හිත ඒ මුළු පද්ධතිය බලන්න පුරුදු වෙන්නේ. ඉතින් මෙතන දැන් හතිය ආනාපාන සහ නැති එක තේරුම් අරගෙන තියෙනවා. ඉතිරි එන එන එක තේරුම් ගන්න තියෙනවා. මේවා සේරම වෙන් කරලා බැලුවොත් වෙන් කරලා පේනවා. ඔක්කොම එක ගොජේට දාලා බලනවා ගොජේ දාලා බලන්න පුළුවන්. අන්නේ විදියට ඒක ස්වභාවයෙන්ම වෙන්න අරින්ද එන ඕනම දෙයක් ඒ ගොජේට සන්තතියට ඒ අක්‍රමිකතාවයට ඒ අපිලිවලට ඒ අන්දබන්ද භාවයට බලන්න අඩි දෙක තුනක් තියලා තියෙනවා. ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
එහිමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වார்த்தාව මූලික කමඨහන නාසිකාග්‍රය කාලය පැයයි. මේ මාගේ දෙවනි කමඨහන් වார்த்தාව වන අතර ඉදිරිපත් කිරීමේදී යම් දෝෂයක් පවතී නම් මාහට කමා කරන සීක්වා. මා මෙතන යන්න පෙරටුව සතිය පිහිටුවීම ආරම්භ වෙමි. ඉක්බිතිව හුස්ම ප්‍රකට වූ අතර ආශ්වාසය දීර්ඝව වේගවත්වත් ප්‍රාශ්වාසය කෙටිව සෙමින්වත් ප්‍රකට උනේමි. මෙලෙස හුස්ම වාර 10ක් 15ක් බලා සිටිය හැකි වූ අතර හිත පිට යාමද වරින් වර සිදුවේ. එවිට ආශ්වාස වාර ගණනාවක සිදුවන බවද ඒ ජලය මත පෙලා පනින ලෙස විසිකරන ලද ගල් කැබැල්ලක චලිතය මෙන් අක්‍රමවත් විය. ප්‍රශ්වාසයේ වෙනසක් ප්‍රකට නොවිනි. ආශ්වාසයේ හා ප්‍රශ්වාසයේ අපිලිවෙලකට සිදුවන බව වැටහුණි. දීර්ඝ වේලාවක් ගිය පසු හුස්ම ඉතාමත් සියුම් වූ අතර තව දුරටත් හුස්ම නාසයේ කෙළවරේ වැදීම නොදැනෙන තෙක් සියුම් විය. එවිටද සිත දිහා බැලූ අතර එවිට හිත පිට නොගොස් ඇති බව දුටිමි. තවද පැලවීමට උත්සාහ දරන සිතුවිලි තවමත් සිතේ ඇති බව දුටිමි. ඒවාට අර්ථයක් නොදෙන තා ඒවා සතිය පිහිටුවීමට බාධාවක් නොවන බව හැඟුණි. ඒත් සමගම ඇඟ පුරා රෝම කූප කිලින් වන බවද ඒ කකුලේ සිට නාසය දක්වා එන බවක් තේරුණි. එවිටම නාසය තඩිවන ස්වභාවයක් දැනුණු අතර ශරීරයේ විශාල දැඩි බවක් දැනුණි. ඉක්බිතිව සුළු මොහොතකට පසු භාවනාවෙන් අවදි විය. අවදි වූ පසු අප්‍රාණික බවක් දැනුණු අතර හිස් බවක් විය. ඉදිරි ගමන සඳහා මාහට අනුකම්පා කර අනුශාසනා ලබා දෙන ලෙස ඔබ වහන්සේගේ දෙපා නැමද ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඉතින් භාවනා නතර කරන්න එපා. භාවනා කියන එක සතිය කියන වචනයෙන් ප්‍රතිස්ථාපණය වෙච්චාම පරියන්කේ නතර වෙයි. ඉඳගෙන ඉන්න එක නතර වෙයි. නමුත් නිරීක්ෂණය තියෙනවා දිගටම. ඉතින් හොඳ විස්තර තොගයක් විස්තර වාර්තා වෙනවා. ඒ කියන්නේ මේක ගොඩාක් වතාවක් දැකලා ඇති. දැන් තමයි ඒක හරි හැටියට වාර්තා කිරීමේ කලාව එහෙම නැත්නම් ඉදිරිපත් කිරීමේ කලාව තේරෙනවා. තව ඉස්සරහට යන්න යන්න ඔය රචනා ශිල්පය චරණේ වැඩි වෙන්න රචනේ හරියනවා. මේකමයි ක්‍රමයේ දිගට ඉස්සරහට යන්න වාර්තා ලිවීමෙන් තමයි අපි තොරතුරු ඉදිරිපත් කිරීමෙන් තමයි අපි හැලු කරගන්නේ. භාවනා ඔය වගේ භාවනා කරනලාට හිතවිලි එන එක බාධාවක් නෙවෙයි. ඇත්තටම භාවනා දියුණු වෙන්න අත්‍යන්ත ලක්ෂණයක්, අවශ්‍ය ලක්ෂණයක්. එනිසා ඒක බාධාවක් කරගන්නත් එපා. ඒ වගේ මේක දියුණුවට ලක්ෂණයක් කරගන්න උත්සාහ කරන්න කියලා කියමු.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ වාර්තාව තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මුලින්ම ලියන්න කරුණු මතු නොවන බලා සිටීමක් වැන්නකි. විතක මතුවනේවා සම්පූර්ණ ලෙස එන්න කලින් මෙකිලා යනවා. බොහෝ විට මේ වගේ අත්දැකීමක් කියා විස්තර කළ නොහැක. සුළු වේලාවකට ඉස්මතු වන්නේ බලා සිටින නැතිනම් සිදුවන දේ දැනගන්නා බව පමණි. දේවල් මතුවන මුල් අවස්ථාවේ එය දැනගනී. විතක් වෙහෙසක් සමග ඊට අවධානය යයි. එවිට යම් ඒවා ඉක්මනින් බොඳවේ. සමහර දේ නැවත මතුවුණත් ඒවායේ බල අඩු වෙලා මේවා ඈතක වෙනවා වගේ. පර්යංකේ ලියන්න කරුණක් මතක තියාන් සිටියා. ඒත් ඒක ලියන්න පෙළඹවීමක් නැත. මතක් කරන්න හදද්දී පොඩි කෑලි බොඳ වෙයි. සිදුවන දේ විනිවිද යන බව හරහා නොදන්නා කරුණු අනාවරණය වේ. විටක එයද වෙහෙසකි, එයද අතහැරී යයි. කතා කරන විට විටින් විට ඉස්මතු වුණේ කට ළඟටම යම් දේ කියන් ලෙස ආවත් ඒවා පිට නොවන වගහා ඊට ඉඩ නොලැබෙන වගයි. පවුලේ අය සමග වෙසීමට අකමැත්ත යම් සිදුවීම් හරහා විටෙන් විට ඇතිව නැතිවේ. ඒ සමග යම් තැන්වලදී මතුවන වෙහෙස දරාගැනේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
ඉතින් මේකට තමයි අපි සංසාරය කියලා කියන්නේ. ඉතින් ඔය සංසාරයට තමයි කට්ටි ආස කරන්නේ. ඉතින් ඒක මේ විදිහට පේන්න පටන් අර ගන්නකොට සංසාරය ආස කරන කට්ටිය මේ යෝගාවචරය අකමැතියි. යෝගාවචරයට අකමැත්ත ප්‍රකාශ කරනවා. ඒ මොකද සංනිවේදනයේ ප්‍රශ්න යම් යම් ගැටලු මතුවෙනවා. ඉතින් ඒ නිසා භාවනාවට සතියට එහෙම නැත්නම් විසුද්ධියට උදව් කරනවා නම් පුළුවන් තරම් භාවනා කරන එක ගත කරනවා. අර අසේවනාච බාලාණන් කියන එකෙන් අයින් වෙනවා. එහෙම නැතුව ඒ බාලයන් ඇසුරු කරමින් ඒ එන හානිය භාවනාවෙන් හදන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම ඒ බාලයන්ගේ වෙන්වීම කියන ඒ අභිනිෂ්ක්‍මණය අනුග්‍රහයක් වශයෙන් කරලා දෙන්න ඕන. එහෙම නැත්නම් හොද හොද මැඩි දෙමිල්ල තමයි තියෙන්නේ. ඉතින් මේ සත්‍යයෙන් ලැබෙන්න අනුග්‍රහය අනුග්‍රහය ලැබිලා තියෙනවා. සත්‍යයට අනුග්‍රහ පිණිස ඒ සත්පුරුෂ සංසේවනයේට එහෙම නැත්නම් තමන් වගේම භාවනා කරන තමන්ට වැඩිය භාවනා කරන අයත් එක්ක ඉන්න විදිහේ ජීවන රටාව සකස් කර දීමෙන් විශාල ප්‍රයෝජන ලබන්න පුළුවන් වෙනවා කියලා මතක් කරලා දෙන්න කැමති උත්සාහකරන්න කියලා සීකඳමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වார்த்தාව. අවසරයි ගරු ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව. පළමුව කීප වරක් නිදහසේ ඉදිරියටත් ආපසුත් සක්මන් කළා. පසුව පාදයේ ඔසවනවා, ගෙන යනවා, තබනවා සීයෙන් බලා සිටියා. පාදයේ ඔසවන විට පාදයේ ඉදිරි කොටස පොළවේ තෙරපෙන බව වැඩි බවත්, ඉදිරියට ගෙන යන බව සහ මුළු පාදයේම පොළවේ තබන බවත් වැටහුණි. එමෙන්ම පාදවල ලේ වකයේ පෙදෙසට රළු බව නොදැනුනි. වරින් වර පිටත ශබ්ද සහ සිතුවිලි නිසා සිත එකඟ කර ගැනීමට උත්සුක වුවත් නැවත පාදවලට අවධානය යෙදුවා. මෙලෙස පැයක පමණ කාලයක් සක්මන් කළ විට අවසානයේ පාලනයකින් තොර ගමනක යන බව තේරුණු පසු පර්යංකයට ගොස් හිඳගත්තා. පර්යංක භාවනාව. පර්යංකයට හිඳගත් පසු හුස්ම රැල්ල දෙස බලා සිටියෙමි. මේ මොහොතේ බලා සිටීමට විශේෂ දෙයක් නොතිබූ නිසා භාවනාව එපා වුණා වැනි හැඟීමක් ඇති වුණත් දිගටම හුස්ම දෙස බලා සිටියෙමි. වරින් වර ආ සිතුවිලිද ඒ සමගම ඇති වූ දෙපාවල වේදනාවන් දෙස බලා සිටියෙමි. ඇතැම් වේදනා ගෙවි ගියද සමහර වේදනාවන් දිගටම පැවතුනි. පැයකට පමණ පසු පරයන්කේ අවසන් කරන විට කිසිත් නොදැනී තරමක කාලයක් ගෙවි ගොස් ඇති බව තේරුණා. අවසන් කරන විට කිසිත් නොදැනී තරමක කාලයක් ගෙවි ගොස් ඇති බව තේරුණා ස්වාමීන් වහන්ස. භාවනාවට අදාළ අඩුපාඩුවක් ඇත්නම් පෙන්වා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
සාමාන්‍යයෙන් ඕක තමයි ඉතින් භාවනා කරත් නැතත් සිද්ධ වෙන්නේ. නමුත් ඒක තමයි සිද්ධ වෙන්නේ කියලා දැනගන්න ඒ සඳහා එක්ක වාඩි වෙලා එහෙම නැත්නම් ඒ සක්මණේට පෙළඹිලා වෙලාවක් ගත කරනකොට තමයි මේ සිද්ධ වෙන දේ තමයි පැහැදිලි වෙන්නේ. ඒකත් හතර සැරයක් වුණාට පස්සේ තමයි මේක කාට හරි කියන්න පුළුවන් කියලා කියන්න පුළුවන් මට්ටමට දිරිගැන්වෙන්නේ. අන්නේ ඒක දිරිගැන්වෙන්න තමයි සූත්‍ර පිටකයේ එහෙම මීට කලින් කියාපු දේවල් වාර්තාගත කරලා තියෙන්නේ. එතකොට පේනවා මේක මේ මාත අහම්බයක් වුණාට මේක මයිලඟ නිතරම තියෙන එකක්. ඒක ඒ විදිහට දකින්න එකට සම්මා දිට්ඨිය කියලා කියනවා. ඒ විදිහට ඒක කාට හරි ඉදිරිපත් කරන එකට සාකච්ඡානුගහිතය කියලා කියනවා. එවැනි දේවල් ත්‍රිපිටකයේ අනන්තවත් දීවිලා තියෙන බව දැනගන්න එකට සුතානුගහිතය කියලා කියනවා. ඉතින් අපිට තියෙන්නේ සුතානුගහිතය, සාකච්ඡානුගහිතය, ඒ වගේම සම්මතානුගහිතය, විපස්සනානුගහිතය වශයෙන් මේක අපි ළඟ ඇතුලේ තියෙන එකක්. ඒකට ඉදිරිපත් කිරීමෙන් තමයි සල්ලම් වෙන්නේ වැඩි. දැන් ওই ඉදිරිපත් කිරීම තමයි හැඩ ගැහිගෙන එන්නේ. ඔය ලාට කරන භාවනා දිගට කරන්ඩ නැවත නැවත වාර්තා ලිවීමෙන් ඒ ලිවීමේ කලාවෙන් ලොකු තල්ලුවක් ඉදිරියට ගන්න පුළුවන්. හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ වාර්තා. ගෞරවනීය ස්වාමීන් වහන්ස, දිගු කලක සිට ආනාපාන සති භාවනාව කරනවා. පළමු හුස්ම දෙස සතියෙන් බලන හුස්ම පළමු හුස්ම දෙස සතියෙන් බලන හුස්ම නොදැනී ගොස් වේදනා සිතුවිලි නැතිව හිස් බැල්මෙන් සිටිනවා. දැන් මාස ගණනක සිට දිනපතා සතිය පාලනයකින් තොරව ගිලිහි ගොස් පසුව පියවිතත්වයට පත්වේ. නමුත් දැන් භාවනාව මොන වෙලාවට පටන් ගත්තත් එකම වෙලාවට අවදි වේ. සමහර දිනක මට තව ටිකක් භාවනා කරන්නට උවමනා වුණත් එය ඉඩ නොදෙයි. මෙය මගේ කිසියම් අඩුපාඩුවක් නිසා සිදුවනවාද කියා මට වරක හිතෙනවා. මෙම තත්ත්වය හදාගන්නට මා විසින් කළ යුතු දේ පිළිබඳව ඔබ වහන්සේගේ අවවාද ලැබේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබී ප්‍රාර්ථනා ඉෂ්ට වේවා. සාදු සාදු සාදු.
පළවෙනි කනාට කියපු එක තමයි කියන්න තියෙන්නේ, භාවනා කිරීම නතර කරන්න සතිමත් වෙන්න පටන් අරගන්න. ලියන්න රචනයේ සතිමත් හරහා, සතිමත් වීම හරහා. එතකොට මේ අත්දැකීම මගේ නෙවෙයි, සිද්ධ වෙන දේ සිද්ධ වෙන විදිහට වාර්තා කරන එකයි තියෙන්නේ. ඉතින් ඒක නිසා භාවනා කරනවා කිව්වොත් හිතට කංකරච්චල් එනවා, කනගාටු හිතෙනවා, සතුටු හිතෙනවා. සතිය එහෙම මොකක්වත්ම නැහැ. සිද්ධ වෙච්ච දේ සිද්ධ වෙච්ච විදිහට ලියන එක විතරනේ සතිය තියෙන්නේ. අන්නේ නිසා භාවනාව නතර කරලා සතිමත් වෙලා සතිමත් වාර්තාවක් ඉදිරිපත් කරන්න. එතකොට ඒ අදහස පිළිගන්නකොටම ওই ප්‍රශ්න විසඳෙනවා. ඒක භාවනාවේ විසඳන එකක් නෙවෙයි, උපක්‍රමශීලීව සාකච්ඡාවේ විසඳන ඕන එකක්. ඉදිරියට බලන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නිරෝෂ් පුතා මට ලැබිලා තියෙන වාර්තා නම් එපමණයි.
මයි කාර්යපාලයන්ක එවනම් ලිඛිත ප්‍රශ්න අවසානයේ කාට හරි අපි සභාවට අවස්ථාව ලබා දෙමු. කාට හරි ප්‍රශ්නක් තියෙනවා නම් අත උස්සලා ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන ලෙසට. එවනම් සමන්ත මදුල රච්චි මහත්මයාට පුළුවන් මොනවද හරි පුළුවන් ස්වාමීන් වහන්සේට අන්මියුට් කරලා කතා කරන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. ඇහෙනවද?
ඇහෙනවා
කියයි. ස්වාමීන් වහන්සේ මම දැන් ගුවාසී වගේම යනවා, සතියත් කරනවා සක්මනත් කරනවා. ඒ වුණාට ස්වාමීන් වහන්සේ දැන් අවුරුදු ගානක ඉඳන් එකම තැන වගේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඔන්න හැමදාම කොහොමත් එකම විදිය. ඔන්න සතියේ චුට්ටි වෙලාවක් ඉන්නවා හුස්මේ. ඊට පස්සේ වේදනාවක් වෙනවා. ඊට පස්සේ ආයෙ හිත පිට යනවා. ඉතින් ඔය හැම වෙලෙම ඕක තමයි ස්වාමීන් වහන්සේ. ඊට වඩා ඔය දැන් ඔය දැන් ඔය කමටහන් වාතාවල ස්වාමීන් වහන්සේ කියනවනේ මම මෙතෙන් දැක්ක මේක වුණා මෙහෙම වුණා. කවදාවත් මම ඒ වගේ තැනකට ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ සයින් බෝඩ් හම්බෙලා නැහැ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ යන මගේ ගියට අනිත් අයට හම්බ වෙන. මම ඔබ වහන්සේකින් ඉතා ගෞරවයෙන් අහනවා මේකට මොකද වෙලා තියෙන්නේ කියලා ස්වාමීන් වහන්සේ.
ඒ කිය සයින් බෝඩ් ටිකක් ගහලා තියාගන්න. ඉතින් ඔයාලට ඕනේ සයින් බෝඩ් නේ, භාවනාවත් සතියත් නෙවෙයිනේ. ඉතින් භාවනා කරනකොට වේදනාව එනවා කියන්නේ සයින් බෝඩ් එකක් තමයි. සතිය ඇති වෙනවා කියලා කියන්නේ සයින් බෝඩ් එකක් තමයි. සතිය නැති වෙනවා කියන්නේ සයින් බෝඩ් එකක් තමයි. ඔක්කොම තමන් ගහගන්න ලේබල්. ඕක තමයි කියන්නේ. ඒක කරන්න බැරි වෙන විදිහේ හිත මන්දෝත්සාහී වෙන විදිහේ හිත එපා වෙන විදිහ සයින් බෝඩ් එකක් දැකලා තියෙනවා. ඔයා සයින් බෝඩ් එකක් කියලාවත් ඒක දන්නෙත් නැහැ. ඒ නිසා ඒ සයින් බෝඩ් ටික නැවත පේන් කරන්න. පේන් කරලා තියාගන්න. එතකොට ඇති වෙන්න සයින් බෝඩ් තියෙනවා. ඔය අනික් කට්ටිය කිව්ව කොපි කරන්න යන්න එපා. Tamanta හම් වෙන දේ ඒ විදිහට වාර්තා කරනවා නම් ඒ සයින් බෝඩ් ටිකක් තමයි බෙලි. සයින් බෝඩ් ඔක්කොම තමන්ගේ තකතිරුකම තමයි මනින්නේ. සයින් බෝඩ් නැත්තම් වඩා හොඳයි. No remarks, good remarks. No news, good news. ඉතින් ඒක බුද්ධි විදිහට වැඩි වෙච්චාම තක්ක මුක්ක ප්‍රශ්න මතුවෙනවා. අනුන්ට තක්ක මුන්ට සයින් බෝඩ් තියෙනවා මට නැහැ. අනුන්ට පිස්සු තියෙනවා මට නැහැ. අනුන්ට ලෙඩ තියෙනවා මට නැහැ. අනුන්ට කරදර තියෙනවා මට නැහැ කියලා ඒ කරදර නැතිකම ලෙඩ නැතිකම ප්‍රශ්නයක් කරගන්න. ඉතින් ඒවට කියන්නේ භාවනා පිස්සු කියලා. ඒවට කියන්නේ පිස්සු ඩබල්. ඒ නිසා යන විදිය බොහොම හොඳයි. ඒ වෙන දේ වෙන විදියට වාර්තා කරනවා නම් දෙනි විදියට දකින්නවා නම් ඔය කනගාටු වෙන මමයා ඉබේම අයින් වෙලා යයි. දැන්ටත් ඒක අයින් වෙන්න හදනවා. ඉතින් අයින් වෙනකොට තමයි ඔය විරුද්ධව පෙස්සන් ඉදිරිපත් කරන්නේ, චෝදනා ඉදිරිපත් කරන්නේ. ඒ නිසා වෙන දේ වෙන හැටියට වාර්තාකරනද එතකොට කිසිම විශේෂයක් මන් දකින්නේ නැහැ. අනිත් අයගේ භාවනාවේයි ඔය භාවනාවේයි නැත්නම් ඔය කියන සත්‍යයේ අනික් අයගේ තියෙන සත්‍යයේ නිසා සත්‍යයෙන් මේ දකින දකින හැම දෙයකටම ප්‍රතික්‍රියා නොකර සිටින්න ඒ දේ මොකද්ද කියලා අඳුනා ගන්න ඕනේ. ඒකට සයින් බෝඩ් එකක් ඕනේ. සයින් බෝඩ් එකක් අඳුරගන්නේ ගබඩා කරලා තියාගන්න නෙවෙයි, සයින් බෝඩ් එක නිගේට් කරන්න. ඒක නල් හයිපොතීසිස් එකට දාලා මේවා සේරම හිත විසින් දාන ලේබල් කියලා තේරුම් ගන්න. නිසා සයින් බෝඩ් තිබුණත් හොඳයි, නැතත් හොඳයි. නැති එක වඩා හොඳයි දියුණු යෝගාවචරයකට. ආධුනිකයට ඒ සයින් බෝඩ් හරහා තමයි ගමන හැතපුම් කණු ගණන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යන විදිහේ දෝෂයක් නැහැ. ඔය තියෙන කම්මැලිකම එපා වීම වගේ කියන සයින් බෝඩ් එක දකින්නසුලුව සූදානම් ශරීරයෙන් ඔය දිගට ඔය විදිහටම භාවනා කරගෙන යන්න වරින් වර වාර්තා කිරීමත් කරන්න කියලා කියන්නේ.
මම කවකාරී ප්‍රශ්නයක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න පුළුවන්. පොඩි වෙලාවක් ඉතුරුලා තියෙනවා. මමයි මම හිතන්නේ කාටවත් ප්‍රශ්න නැහැ වගේ. එහෙමනම් ස්වාමීන් වහන්සේ අවසරයි අද ප්‍රථම භාගය අවසන් කිරීමට ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි.
සාදු 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 ඕකාස වන්දාමි භන්ති
පත්වෙත්වා
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදී තබ්බං
සාදු 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 අනුමෝදාමි ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති
කමාමි කමිතබ්බං
සාදු 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 ඕකාස කමාමි බන්තේ
සුවපත්විත්වා
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුවපත්විත්වා
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුවපත්විත්වා විවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ අසමිජ්ජතු
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං
සාත්‍යස්වපත්තිතා
සාදු
අපි කුසල ස්වාමීන්ට ආර්දනා කරමු ඉදිරියට යන්න කියලා.
එහෙම ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. එහෙමනම් අද දවසේ වැඩසටහනේ දෙවනි භාගයේ ධර්ම දේශනා වලිය ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය තම කුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ඉතාම ගෞරවපූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කල්යාණ සීලෝ භික්කවේ භික්ඛු කල්‍යාණ ධම්මෝ කල්‍යාණ පඤ්ඤෝ ඉමස්මින් ධම්ම විනයේ කේවලී බුසිතාවා උත්තර පුරිසෝති බුච්චති තී.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි යම් දෙයක් පිරිපුන් ආකාරයෙන් අඩුපාඩු නැති අංග සම්පූර්ණ ආකාරයෙන් හදා ගන්න අවශ්‍ය නම්, ඒ විදිහේ තත්යකට පත් කර ගන්න අවශ්‍ය නම්, ඒක සඳහා යම් නැවත නැවත උත්සාහයක්, නැවත නැවත ව්‍යායාමයක් අවශ්‍යයි. ඒ විදිහේ කාලයක් තිස්සේ උත්සාහ කිරීම තුළ, නැවත නැවත පුහුණු කිරීම තුළ අනේ යම් දෙයක් පිරිපුන් අඩුපාඩු රහිත තත්ත්වයකට පත් කරන්න පුළුවන්. දැන් අපි හිතුවොත් අපි අපේ ජීවිතවල නොයෙකුත් වැඩ කටයුතු කරනකොට ඒ වැඩ කටයුතු වලටත් මේ දේ අදාළ වෙනවා. තම තමුන් යම් කිසි වෘත්තියක් කරනවාද, ඒ වෘත්තිය සඳහා සමහර විට අවුරුදු ගණනක් ඒ අධ්‍යාපන කටයුතු සිද්ධ කරන්නේ නැති. ඊට පස්සේ එහා සම්බන්ධ පුහුණු වීම වල කටයුතු කරන්නේ නැති, පුහුණු වෙලා රස්සාවට ගිහිල්ලා ඒ රස්සාවෙදිත් කාලයක් තිස්සේ නැවත නැවත පුහුණු වීම තුළින් අන්න හඳුන ගන්න පුළුවන් මේ හැකියාව ශිල්පය පරිපූර්ණ වෙන බව, මේ හැකියාව ශිල්පය අඩුපාඩු නැතුව සම්පූර්ණ වෙන බව. ඉතින් ඒ විදිහට මේ සාමාන්‍ය ජීවිතයේ වුණත් එදිනෙදා ජීවිතයේ වුණත් ඔය වගේ දින ගණන් මාස ගණන් ওই විදිහට උත්සාහ කරමින් අවුරුදු ගණන් උත්සාහ කරමින් දශක ගණන් උත්සාහ කරමින් කරන ව්‍යායාමවල ප්‍රතිඵලයක් විදිහට තමයි මේ යම් යම් දේවල් සාක්ෂාත් කරගන්නේ. තමන්ගේ රැකිරක්ෂා කටයුතු ඒවා ඒ විදිහට දියුණු කරගන්නේ අන දශක ගණන් මහන්සි වෙලා. ඉතින් මෙන්න මේ කී කතාවම මේ ලෝකයේ විවිධ ශිල්පවලට අදාළ වෙනවා වගේම මේ බුදුරජාණන් වහන්සේ මතක් කරන මේ ප්‍රතිපදාව සඳහාත් අදාළ වෙනවා. එතකොට මේ ප්‍රතිපදාව වන්නේම යම් තත්ත්වයකින් පටන් අරන්. මොන තත්ත්වයකින් පටන් අරන්ද? තමුන් ඉන්න යම් කිසි තත්ත්වයකින් පටන් අරන්. ටික ටික ක්‍රමයෙන් මේ ගුණධර්ම දියුණු කරගනිමින් තමුන්ගේ භාවනාවක් දියුණු කරගනිමින් ප්‍රතිපදාවක් දියුණු කරගනිමින් අන කාලයක් තිස්සේ යෙදීම උත්සාහ කිරීම තුළ මේ දේ පරිපූර්ණ කරන්න පුළුවන් බව භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් ඔන්න ඔය කියන අදහස තමයි අද දවසේ මේ ඉදිරිපත් වෙලා තියෙන සූත්‍ර දේශනාව තුල තියෙන්නේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහේ එළඹුමක් ගන්නවා. ඒ එළඹුම තමයි මම අර අද දවසේ කලින් සඳහන් කරපු ඒ පාළි වාක්‍ය ඛණ්ඩය. මොකද්ද කියන්නේ? කල්යාණ සීලෝ භික්කවේ භික්ඛු, කල්යාණ ධම්මෝ කල්යාණ පඤ්ඤෝ, ඉම්මස්මින් ධම්ම විනයේ කේවලි බුසිතාවා උත්තරි පුරිසෝති උච්චති. මහණෙනි, යම්කිසි කෙනෙක් යම් පුද්ගලයෙක් මෙන්න මේ පිරිපුන් සීලයෙන් යුක්ත වූවාද, පිරිපුන් ධර්මයෙන් යුක්ත වූවාද, පිරිපුන් ප්‍රඥාවෙන් යුක්ත වූවාද, මෙන්න මේ සස්නෙහි වැස නිම වූ බඹසර ඇති උත්තම පුරුෂයායයි කියනු ලැබේ. මේ සස්නේ යම් කිසි කෙනෙක් උත්තම පුරුෂයා කියලා අඳුන්වනවද? අන්නේ තැනැත්තාට කල්යාණ සීල, කල්යාණ ධම්ම, කල්යාණ ප්‍රඥා තියෙනවා. එහෙම නැත්නම් පිරිපුන් කියන වචනේ හොඳයි ඔකට. පිරිපුන් සීලයක් තියෙනවා, පිරිපුන් ධර්මයක් තියෙනවා, පිරිපුන් ප්‍රඥාවක් තියෙනවා. මෙන්න මේ තැනැත්ත තමයි මහණෙනි මේ ශාසනයේ උත්තම පුරුෂයන් කියලා හඳුන්වන්නේ. ඔන්න ඔය විදිහේ යම් අදහසක් භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කළා මෙන්න මේ කී කොටස් තුන තව ටිකක් පැහැදිලි කරන්න හඳුන්වලා දෙන්න උත්සාහ ගන්නවා. කල්‍යාණ සීල කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් පිරිපුන් සීලය කියන්නේ මොකද්ද? පිරිපුන් ධර්මය කියලා කියන්නේ මොකද්ද? පිරිපුන් ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද කියලා වෙන් වෙන්ව කොටස් වශයෙන් මේ කොටස් තුන හඳුන්වලා දෙන්න උත්සාහ ගන්නවා. ඉතින් ඒ අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේ කියන්නේ මොකද්ද? කෙසේනම් පිරිපුන් සිල් ඇත්තේ වේද? මේ කවරක්නම් පිරිපුන් සිල් ඇත්තේද කියනවටත් වැඩිය කෙසේනම් පිරිපුන් සිල් ඇත්තේ වේද කියලා කියන්නේ මොකද්ද? මේ යම් කිසි කෙනෙක් සිල්වත් වූයේ ඒ යම් කිසි සංවරයක් ඇති කරගත්තේ, ආචාර ගෝචරයෙන් යුක්ත වූයේ, කුඩා අනු කුඩා වරදෙහිද බය දකිමින් කටයුතු කරන්නේ, සමාදන්ව ශික්ෂාපද රකින්නේ, මෙන්න මේ තැනැත්තා පිරිපුන් සිල් ඇත්තෙක්, එහෙම නැත්නම් පිරිපුන් සීලයක් සඳහා එල්ලුණු පුද්ගලයෙක් විදිහට පෙන්නුම් කරනවා. එතකොට යම් කිසි කෙනෙක් සිල්වත් වෙලා යම් සංවරයකින් යුක්ත වෙලා ආචාර ගෝචරයෙන් යුක්ත වෙලා කුඩා අනු කුඩා වරද ඒවයි බය දකිමින් කටයුතු කරමින් මේ සමාදන්ව ශික්ෂාපද රකින්නවාද? අන්න ඒ තැනැත්තා තමයි මේ විදිහට මේ පිරිපුන් සීලයක් දිහාවට එල්ල කරන ලද ඉලක්කුණු තැනැත්තා. ඊළඟට දෙවනුව කියනවා යම් කිසි කෙනෙක් පිරිපුන් ධර්ම ඇති බවට පත් වෙනවාද? ඒ සඳහා අවශ්‍ය දේ තමයි මේ සත්ත බෝධිපාක්ෂික ධම්ම විදිහට අඳුන්නන මෙන්න මේ සති ධම්ම විජය විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මෙන්න මේ සත් බෝධිපාක්ෂික ධර්ම තමන් තුළ වඩනවා, ක්‍රමයෙන් පිරිපුන් බවට පත් කරනවා. අන්න පිරිපුන් ධර්ම ඇති බවට ප්‍රකාශ වෙන්නේ මෙන්න මේ විදිහට කියලා පැහැදිලි කරන භාග්‍යවතුන් වහන්සේ ඊළඟට කියනවා, යම් කිසි කෙනෙක් පිරිපුන් ප්‍රඥාව ඇති වුණාද, ඒ තැනැත්තා ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් අනාශ්‍රව වූ සමාධි විමුක්තියක්, ප්‍රඥා විමුක්තියක් මේ ජීවිතයේදීම අත්දකිනවා. අන්න ඒ තැනැත්ත තමයි පිරිපුන් ප්‍රඥාවක් සහිත තැනැත්තා කියලා. ඔන්න ඔය විදිහට මේ කොටස් තුන, මේ කල්යාණ සීල, කල්යාණ ධම්ම, කල්යාණ ප්‍රඥා කියන මේ තුන අඳුනලා දෙනවා. මෙන්න මේ තුනෙන් යුක්ත පුද්ගලයා තමයි මේ සස්නෙහි උත්තම පුරුෂයා විදිහට හඳුන්වන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ කෙටි දේශනාව නිම කරමින් මේකී කරුණු ටිකම යම් ගාථා කිහිපයකින් දේශනා කරන්න උත්සුක වෙනවා. ඉතියෝග තමයි ඔය දවසට ඉදිරිපත් වෙලා තියෙන පැහැදිලි කිරීම. ගාථාවල අර්ථය මේ දේම නිසා නැවත ඒවට යොමු වෙන්න බලාපොරොත්තුවක් නැහැ. කමුත් මෙතන තේරුම් ගත යුත්තේ තමයි මෙන්න මේ විදිහට මේ පරිපූර්ණ කිරීමක් ගැන කියන්නේ. ක්‍රමානුකූල උත්සාහයකින් මේ පිරිපුන් සීලයක්, පිරිපුන් ධර්ම, පිරිපුන් ප්‍රඥාවක් වැඩිම පිළිබඳ තමයි භාග්‍යතුන් වහන්සේ කතා කරන්නේ. එතකොට ඒක අනිවාර්යෙන් තමුන් ඉන්න තැනින් පටන් අරන් ක්‍රමයෙන් පුහුණු කළ යුතු, කටයුතු කළ යුතු දෙයක් තමයි, උත්සාහයක් තමයි මේ ප්‍රතිපදාව. එතකොට දැන් අපි හිතමු බුදුරජාණන් වහන්සේත් ඒ බෝධිසත්වාවදීදී ඒ බුද්ධත්වය සඳහා යම් අපේක්ෂාවක් ඇති කරගත්තා. ඒ අපේක්ෂාව ඇති කරන ගන්නකොට ඒ ගුණාංග තිබුණේ නැහැ. ඒ විභවය තිබුණේ නැහැ. හැබැයි මොකද කරේ, කාලයක් තිස්සේ නැවත නැවත උත්සාහ කිරීමෙන්, නැවත නැවත පුහුණු කිරීමෙන් අන්න ක්‍රමයෙන් මේ දේවල් පිරිපුන් බවට පත් කරගත්ත බව, පිරිපුන් බවට පත් කළා කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට යම් කිසි විදියක ඒ ගමනේදී නොයෙකුත් අඩුපාඩු තිබිලා තියෙනවා. සීලය හැම වෙලේම පිරිපුන් විදියට තිබුණේ නැහැ. හැබැයි ක්‍රමයෙන් පිරිපුන් බවට පත් කරා. අර විදියට ප්‍රඥාවත් පිරිපුන් විදිහටම තිබුණේ නැහැ. ක්‍රමයෙන් පිරිපුන් බවට පත් කරා. අර විදියට ධර්ම පිරිපුන් විදිහට වර්ධනය වෙලා තිබුණේ නැහැ. හැබැයි ක්‍රමයෙන් මේක පරිපූර්ණ කරා. ඉතින් ওই විදිහේ ගමනක්, මගක් තමයි මේ කියන ප්‍රතිපදාව. එතකොට අපි අපිටත් යම් යම් තැනක ඉන්නවාද, එතනින් පටන් ගන්න එක තමයි ක්‍රමය. කෙනෙක් සමහර වෙලාවට අහනවා, දැන් මම මේ වගේ දෙයක් කොහෙන්ද පටන් ගන්න කියලා. තමන් ඉන්න තැනින් තමයි පටන් ගන්න වෙන්නේ. වෙන කොහෙන්වත් 아무තු දැනකින් ගිහිල්ලා පටන් ගන්න හැකියාවක් නැහැනේ. එතකොට එහෙනම් අන්න තමන් යම් යම් තත්ත්වයක, ස්වභාවයක ඉන්නවාද, එතනින් පටන් අරගෙන ක්‍රමයෙන් උත්සාහ කිරීමක්, යෙදීමක් තමයි ක්‍රමවේදය බවට පත් වෙන්නේ. අර සුමේද තාපස කතාවෙත් අහලා තියෙනවනේ අපි නේද? ඒකේ තියෙන්නේ අර මේ සුමේද තාපස තෙමේ අන්න යම් කිසි විදියක අනුමාන ඥානයක් විදිහට හිතනවා, කල්පනා කරනවා මේ විදිහේ පරිපූර්ණ බවක් ඇති කියලා. ඒක තමයි ඒ තියෙන කල්පනාව. හිතනවා, කල්පනා කරනවා, මොකද්ද මේ විදිහට කන්දක් තියෙනවා නම් පල්ලමක් තියෙනවා, කළු තියෙනවා නම් සුදු තියෙනවා, උණුසුමක් තියෙනවා නම් සීතලක් තියෙනවා, කුසල් තියෙනවා නම් අකුසල් තියෙනවා, මේ පැවැත්මක් කියලා දෙයක් තියෙනවා නම් මේකෙන් මිදීමක්, නැවැත්මක්, ඒ විදිහේ දෙකුත් තියෙන්න ඕනේ. ඕක තමයි අනුමාන පිටිවිලි රටාව. එතකොට මේ සුමේද තාපස විදිහට මේ අනුමාන වශයෙන් මේ විදිහේ නැවැත්මක් නිවනක් තියේවි කියලා හිතාගත්තට මොකද ඒක ලං කරගන්න බොහෝ කාලයක් ගත වුණා. ඒ කාලය පුරාවට මොකද කරේ? අන්න ක්‍රමයෙන් හරි අර සීලය පරිපූර්ණ සීලයක් බවට පත් කරා. ක්‍රමයෙන් අර ධර්ම පරිපූර්ණ ධර්ම බවට වර්ධනය කරා. ක්‍රමයෙන් ප්‍රඥාව පරිපූර්ණ ප්‍රඥාවක් බවට දියුණු කරා. ඒක තමයි කරපු උත්සාහය. එතකොට ඒක අඩුපාඩු සහිතව කාලයක් තිස්සේ අඩු වැඩි වෙමින් ඉහළ පහළ යමින් තමයි කරගෙන ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි අපේ ජීවිතවලත් මෙන්න මේ තමුන් ඉන්න තැනකින් යම් තැනකින් පටන් අරගෙන අන්න බලන්න ටිකෙන් ටික මේ සීලයක් ඔසවා තබන්න පුළුවන්ද? ටිකෙන් ටික මේ ධර්ම දියුණු කරන්න පුළුවන්ද? ටිකෙන් ටික මේ ප්‍රඥාවක් වඩන්න පුළුවන්ද? ඕක තමයි ක්‍රමවේදය. හැමෝම යන්නේ ඔය පාරේ තමයි. දැන් පහුගිය දවසක ඔය භාවනා වැඩසටහනක ඔය දවස් පහක වගේ ඒ පිරිසට මූලික උපදෙස් මාලාවක් ලබා දෙන අවස්ථාවේදී ඉතින් බොහෝ පිරිසක් අලුත් ඉඳපු පිරිසෙන් 40 ගානක් විතරම අලුත් කට්ටිය බාගෙට බාගෙකටත් වැඩි. ඉතින් ඒ කට්ටිය දන්නේ නැහනේ. ඒ කට්ටියට මඟ පෙන්වීමක් කරන්න එපැයි. අපි හිතමු එහෙම කෙටි මඟ පෙන්වීමක් කළා. ඉතින් ඒගොල්ලන්ට කියන්න ඕනේ දැන් ඉතින් ওই විදියට ඒදිලා බලන්න. ගොඩ දෙනෙට ඒ කියපු ටික මදි. තව නැද්ද ස්වාමීන් වහන්සේ වෙන මුකුත් නිකන් හංගව ගත්ත දේවල් එහෙම ඉතුරු ටික කියලා දෙන්නේ නැද්ද කියලා? එහෙම තමයි හිතන්නේ කල්පනා කරන්නේ. එතකොට අපිට අර නිකන් ලියාපදිංචි කරනකොටම ඉන්ජෙක්ෂන් එකක් වගේ ගහලා මේක දෙන්න පුළුවන් නම් අර වැක්සීන් එකක් ගැහුවා වගේ නේද? එහෙමනම් හරි ලේසි. වැඩේ කියන්නේ එහෙම කරන්න බෑනේ මේක. එහෙම කරන්න පුළුවන් නම් හරි ලේසි. කට්ටිය ලියාපදිංචි කරන ගමන්ම වැක්සීන් කරා. ඊට පස්සේ හරි එහෙනම් නිහඬව භාවනා කරගෙන ඉඳලා යන්න කියලා කිව්ව හැකි. බණ කියන්න කරදර වෙන්න ඕනෙත් නෑ, ගමට හසුද්ධ කරන්න ඕනෙත් නෑ, මුකුත් ඕනේ නෑ. ඇයි අර්ශනිකව අර දේ පරිපූර්ණ කරන්න පුළුවන් වැක්සීන් එකකින්? එහෙම හැකියාවක් නෑ. එතකොට ඒගොල්ලන්ට කියන්න ඕනේ ආහරි දැන් ඔය ටික ඇති, දැන් ඔය සක්මන් කරන විදිය ලාවට තේරෙනවා, වාඩි වෙලා හුස්මක් බලන විදිය ලාවට තේරෙනවා, ඒක නැවත නැවත පුරුදු කරන්න, පුරුදු කරලා සාකච්ඡා කරන්න. සාකච්ඡා කළේ ලැබෙන අදහස් වලට අනුව ආයේ ගිහිල්ලා පුරුදු කරන්න, බණ අහන්න, ඒකට අනුග්‍රහයක් කරන්න. අන්න ඒ විදිහට ක්‍රමයෙන් යෙදෙමින් පුහුණු වෙමින් නැවත නැවත අනුග්‍රහ කරමින් තමයි මේක පරිපූර්ණ තත්ත්වයකට පත් කරවන්න පුළුවන්. ක්‍රමයෙන් ටිකෙන් ටික පිරිපුන් බවට පත් කරනවා. ඉතින් ඒකේ තමයි අපි නිරත වෙලා ඉන්නේ. මෙතන ඉන්න කවුරු කවුරුත් ඉන්නේ ඒකේ තමයි. හරි, යන වේගයේ සොලෝ එකේ යනවද වේගෙන් යනවද කියන එක ඒක වෙනම කතන්දරයක්. ඉදිරියට යනවද පස්සට යනවද කියන එක ඒක වෙනම කතන්දරයක්. කවුරුත් ඉන්නේ මේ පාත් එකේ තමයි. එතකොට අන්න ක්‍රමයෙන් මේ සීලයක් පරිපූර්ණ කරන්න උත්සාහ ගන්නවා. දැන් අපි හිතමු මෙතන මේ සිල්වත් වෙනවා, මේ විදියට සංවරයෙන් යුක්ත වෙනවා, ආචාර ගෝචරයෙන් යුක්ත වෙනවා, කුඩා අනු කුඩා වරදෙහිත් බය දක්නා සුළුව කටයුතු කරනවා, සමාදාය සික්කත සික්කාපදේසු සමාදන්ව සික්ෂාපද රකිනවා. ඉතින් ඔහොමනේ කියන්නේ. එතකොට ඕකේ අන ටිකෙන් ටික පටන් අරගෙන කරගෙන යාමක් තමයි තියෙන්නේ. මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේ කියන්නේ මොකද්ද, මේ සමාදාය සික්කත සික්කාපදේසු. මේ මේ ඉල්ලගෙන සමාදම් වෙන්න. ඔය සිල් ඉල්ලනකොටත් ඒ යම් කිසි විදියක ඒ අදහස තියෙනවා. සිල් ඉල්ලේ මේ වාක්‍යයක් තියෙනවා සාමාන්‍ය මෙහෙ වෙන අතර වෙලා නිතිපතාව කරගෙන ඉන්න කට්ටියට. එතකොට ඒ වාක්‍ය කියලා එයා තමයි ඉල්ලන්නේ සීලේ. එහෙම නැත්නම් මේ ඉල්ලලා කන පරිප්පුවක් තමයි මේ තියෙන්නේ. එතකොට අපි හිතමු සීලයක් ගැන අපේක්ෂාවක් නැති කෙනෙක් අන්න ටිකෙන් ටික මේ මම මේ වගේ සිල් සහපද රැක්කොත් හොඳයි කියලා යම් අපේක්ෂාවක් ඇති කරගන්නවා. ඒක දවසෙන් සාර්ථක වෙන්නේ නැහැ. කමක් නෑ, අඩුම ගානේ අපේක්ෂාවක් තියෙනවනේ. අපේක්ෂාවක් තියෙනකොට ඔන්න මොකද වෙන්නේ, වෙනදාට වැඩිය ශික්ෂාපද කැඩෙන බවත් සමහර විට දැක ගන්න පුළුවන් වේවි නේද? වෙනදා දන්නෙත් නෑ මෙහෙම ඒවා කැඩුනයි කියලා ඔන්න දැන් පේනවා. කට ඇරියොත් බොරුවක් තමයි කියවෙන්නේ. බොරුවත් කියනවනේ ආයි නිකන් පුදුම ලස්සනට කියනවා. ඈ ඒ විදිහට අන්න නීතිපතා බොරු කියවෙන බව දැක දැන ගන්න පුළුවන්. කමන්නේ ඒක ඉදිරියක්නේ. ඒක ඉදිරියක්. මේ විදිහට මේ තමුන්ගේ උමනාවෙන් මේ ඉල්ලලා සමාදන් වෙලා තමයි මේ පරිප්පුව කන්නේ. එතකොට මේ වෙන කෙනෙක්ගේ උමනාවකට, වෙන කෙනෙක්ගේ අපේක්ෂාවකට නෙමෙයි. දැන් පහුගිය දවසක ඔය අපේ ඔය සතිපාසල් වලට සම්බන්ධ වෙන ඔය පොඩි කොල්ලෙක් ඉන්නවා. මේක අවුරුදු 15ක් 16ක් වගේ ඇති. මේ එකපාරට දැන් මේ අවුරුදු ගානක් තිස්සේ ඒ වැඩ කටයුතු වලදී තිබුණ උදව් කරනවා. නේද? එහෙම ඉන්න අතර එකපාරට ඔන්න අහලා යවනවා දවසක්, ස්වාමීන් වහන්සේ මේ පන්සිල් පද පහේ තේරුම මොකද්ද? ඉතින් මං කිව්වා දැන් එකපාරට ඉතින් ඕක කියනාට වැඩිය ඔයා දන්න ටික කියන්නකෝ බලන්න කියලා. ඊට පස්සේ ඉතින් මිනිහා ලියලවලා තියෙනවා මිනිහා දන්න විදිහට. මේ මේමයි මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි කියලා. ගොඩ දෙනෙක් ඔය තුන්වෙනි ශික්ෂාපදේ පටලව ගන්නවා. ඒගොල්ලෝ හිතනවා මේක මේ නිකන් මනසෙන් කැඩෙන ශික්ෂාපදයක් විදිහට තමයි හිතන්නේ. මේ හිතුවත් වැරදි, කල්පනා කරත් වැරදි කියලා එහෙම එකක් නැහැ. ඔතන තියෙන්නේ ඔය කායෙන් කායික විදිහට අඳුන්වන ශික්ෂාපද තුන තමයි පළවෙනි තුන. ඊට පස්සේ වාචසික විදියට හඳුන්වන සහ මත්පැන කියන එකත් ඉතින් කායික විදියට අරගන්න පුළුවන්. එසේ නමුත් මෙන්න මේ පහ ඉතින් මේ අහනවා මොකද්ද මේ තේරුම මේ කියලා යන්නේ යම්කිසි විදියක ප්‍රශ්න කරනවා. ඉතින් එයාම අන්තිමට තේරුම් ටිකත් ලියලා එවලා තියුණා මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි කියලා අන්න අර යම්කිසි අදහසක් අරගන්නවා. යම්කිසි අදහසක් අරගන්නවා. ඉතින් එහෙම අරගෙන මේ කොල්ලම කියනවා මොකද්ද මම හිතුවලු කල්පනා කරාලු අද ඉඳලා මේ සික්ස් පන්සිල් රකින්න. පන්සිල් වල පිහිටන්. තේන්නේ විදියට මේ එයාමනේ හිතලා කල්පනා කළා. නේද? එයාමනේ මේ ඉල්ලලා අරගෙන තියෙන්නේ. ඉතින් ඒ ක්‍රමේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය. එහෙම නැතුව මේ කෙනෙක් ගිහිල්ලා බලෙන් සමාදම් කරෝන එක නෙමෙයි වැඩේ. දැන් අපි හිතමු ඔය කොල්ලා වලලා බලෙන් සීල් සමාදම් කරා නම් ඌ ආපහු පැත්ත බලලා එන්න එකක්වත් නැහැ. නේද? මේ මේ වෙන අනිත් වැඩේටවත් සම්බන්ධ වෙන එකක් නැහැ. මොකද හේතුව මේ එළෝගන ගිහිල්ලා අනිත් කට්ටියට සීල් සමාදම් කරවන්න යනවා. එළෝගන ගිහිල්ලා ඒ කට්ටියට බණ කියන්න යනවා. දැන් පහුගිය දවසක ඔය දාන දායකයන්ට අපි ඔය මිනි රිට්‍රීට් එකක් කියලා හඳුන්වන පොඩි පැයකමාරක වැඩසටහනක් කරනවා. එතකොට ඒගොල්ලන්ට ඉතින් අර වාඩි වෙලා ගොඩක් වෙලාවට කරන්නේ මොකද අර වයසක උන්දලව ටික තල්ලු කරලා තරුණ කට්ටිය කාමරවලට කුස්සියට හැංගවෙන එක තමයි කරන්නේ. එදා කොහොම හරි 10ක 15ක වගේ ඒ ෆැමිලි එකක්ම වගේ සම්බන්ධ වෙලා ඉන්දියා. ඉතින් ඒ කට්ටිය සක්මන් භාවනාවේ යෙදුනා, පරියංක භාවනාවේ යෙදුනා. යම් කිසි විදියක මේ පුහුණු වෙලා අවසාන පැය කාලේ වගේ මොන පොඩි සාකච්ඡාවක නිරත වෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී මේ කට්ටියගේ අත්දැකීම මත තමයි අපි ওই කමටහන් සාකච්ඡාවක් විදියට කරන්නේ. අන්නේ විදියට තමයි මේක යෙදෙන්නේ. ඉතින් මේ කට්ටියකට මං කියවා දැන් ඉතින් දැන් ওই කට්ටිය කියපු දේ කරපු දේ පිළිබඳ යම් අත්දැකීමක් ප්‍රකාශ කරන්න කැමති නම් මේ කතා කරන්න. එතකොට අපිට ඒක මත පදනම් වෙලා තව ටිකක් මේක පැහැදිලි කරගන්න පුළුවන්. ඉතින් සද්දයක් නැහැ. ඊට පස්සේ කීප දෙනෙක් වැඩි හිටියොත් බොහෝ පිරිසක් ඉඳියා. සද්දයක් නැහැ. ඉතින් දෙවනි පාරත් ඉතින් මං කිව්වා මේ විදියට මේ කැමති කෙනෙක් ඉන්නවා නම් ප්‍රකාශ කරන්න කියලා. අනේ වෙනදාට ඉතින් මහා රවුසලා මහත්තයා මොකද කියන්නේ, මෙයා මොකද කියන්නේ කියලා ඕම අහලා බලනවා. නිකන් ගායට. හැබැයි එදා එහෙම හිතුනේ නෑ එහෙනම් හරි කියලා නැගිටලා ආවෙන්න. හරි ලේසිනේ අප්පා, මටත් පැය කාලක් හරි ඉතුරු වුණා. හරි නිකන් අනවශ්‍ය වේසක් ගන්න ඕනේ නෑ. ඕනේ නෑ, නිකන් පොඩ්ඩක් බලන්න ඕනේ, නිකන් ඕනවට වැඩිය දෙන්න යන්න හොඳ නෑ. එහෙනම් හරි කියලා ඇගිරිලාම අඩුම ගාන ඊළඟ පාර ඊළඟ අවුරුද්දේ හරි ඔයිට වැඩි උනන්දුවක් ඇති වේවිනේ. නැත්තං ඉතින් නෑ තමයි නේද? ඒක අන්න තම තමුන්ගේ ක්‍රමයට කරගෙන යන එක තමයි වැඩේ. එහෙම නැතු කාටවත් මේ බලෙන් මේව කරන්න යන්න වැඩක් නෑ, එහෙම හරියන්නේ නෑ. ඒක නිසා මේ සමාදාය සික්කත සික්කාපදේශ මේ ඉල්ලගෙන සමාදම් වෙන්නේ කවුද? තම තමුන් මේ ඉල්ලගෙන සමාදම් වෙන්නේ. මේක මම රකින්නවා කියන අදහස. දැන් පහුගිය දවසක ඉන්දියන් කාර් එකක් ඇවිල්ලා මේ මනුස්සයා ගෝයන්කාම කරපු කෙනෙක්. හරි, මේ ගෝයන්කා ගැන තමයි ලොකු සද්ධාවක් තියෙන්නේ. හැබැයි මේ ප්‍රැක්ටිස් එකමනේ ඉතින් පොඩි එහෙම එහෙම තියුණාට ඉතින් කොහොම හරි මේ කෙනා ඉතින් මේ දවස් කීපයක් ඉඳලා ඉතින් ඔය සිල් සමාදන් කරනකොට සාමාන්‍ය කරුණු ටික පැහැදිලි කරලා මතක් කරලා සිල් සමාදන් කරන එක තමයි කරන්නේ. ඉතින් කොහොම හරි මෙයා අහනවා, දැන් මේක මේ පැවිදි පරිසරයන්නේ ස්වාමීන් වහන්සේ, මේකෙ කොහොමද මේ ඕකේ මේ ඔය තුන්වෙනි ශික්ෂාපදේ කැඩෙන්නේ? අබ්‍රහ්මචරියක් වෙන්නේ කොහොමද මේකේ කියලා අහනවා. හරි, මේ කාන්තාව නෑනේ, මේ පිරිමි කට්ටි විතරනේ ඉන්නේ, මේ කැලේකනේ අපි ඉන්නේ. එතකොට කොහොමද ඔය ශික්ෂාපදේ කැඩෙන්නේ කියලා අහනවා. මං කෝ ඇයි රිලව් ඉන්නවනේ, රිලව් එක්කත් සංවාසය දෙන්න වඳුරොන්ටත් කැමති කට්ටි ඉන්නවා. ඒ දවස්වලත් ඉඳලා තියෙනවනේ වැඩේ, කියන ඔය විනය පොතේ ලියවිලා තියෙන්නේ. ඊට පස්සේ පිරිමිත් ඉන්නවනේ, එහෙම සමරිසි කට්ටියත් ඉන්නවනේ. ඒකින්ද ඕක මේ අවශ්‍යතාවයට අනුව මොකක් හරි එකක් හොයාගන්න බැරි කමක් නැහැ. කැලේ හරහා පැනලා ගිහිල්ලා ගමට වැදගන්නත් බැරි කමක් නැහැ. හරි, ඉස්සර කොයිද ආම්දුර කෙනෙක් හිටියලු ඒ සයින්න්සෙට මේ මානසික රෝගී තත්ත්වයක් වර්ධනය වෙනවා. ඒ වර්ධනය වුණ ගමන් ගමට තමයිලු දුවන්නේ. ගමට දුවන්නේ. ඒ කියන්නේ තනි කර අර රාග ඩ්‍රිවන්, රාගය නිසා මේක එන්නේ. ඒක තනි කර නිකන් අර මැනික් තත්වයකට ගිහිල්ලා ගමට දුවනවා. ඉතින් වරක් දුවනවා, දෙවරක් දුවනවා, තුන් වරක් දුවනවා, අන්තිමට සිවුරු අරවල යවලා. ඒ මානසික රෝගී ස්වභාවෝ ඉස්මතු වෙලා එන්නේ ගොඩක් වෙලාවට මේ වැඩේට බැසගත්තාම තමයි. ඔය කාලා බීලා ජොලි කරලා ඔය කසා දෙයක් කරගෙන ඉන්නවා නම් ඔච්චරම ඉෂුව එකක් එන්නේ නැහැ. ඒ වෙනුවට අර අර රාගේ තමයි පිට දාන්නේ අර වෙනස් විදිහකට. ඒක ඉර කළා බලන්න ඕනේ, අලලා බලන්න ඕනේ. මිරිකල ඇල්ලුවට පස්සේ තමයි අන්න ඒ දේවල් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ විදිහට අවශ්‍යතාවයට අනුව දේවල් සාරි කරගන්න බැරි කමක් නැහැ. ඉතින් ඒ මනුස්සයා හිතන්නේ මේ පරිසරේ නැහැනේ, ඉතින් එහෙනම් හරිනේ කියලා. එහෙම හරියන්නේ නැහැ. එහෙම නැති වෙන්නේ නැහැ. මේ දේවල් ඔන්න යම් යම් ක්‍රමවේදවලට රිසි නැත්තම් සම රිසි හරි කියලා ගන්න හොයා ගන්නවා. මම මිනිහෙන් නැත්තම් වඳුරෙක් හරි හොඳයි කියලා හොයා ගන්නවා. ඉතින් ඔක තමයි වැඩේ. ඉතින් මොකද කරන්නේ? මොකද කරන්නේ? ඔය විදිහේ කාලයක් තිස්සේ මේ පැවැත්ම කියන එක පිටිපස්සේ ඔය ආහාර සෙක්ස් ඔය දෙක තියෙනවා. ඒක ආයේ කාටවත් හඟවන්න බෑ, වහන්න බෑ. ඕක තමයි බේසික් නීඩ්ස්. ඒවා මත තමයි මේ මුළු ගමනම දුවන්නේ. ඒකට ඒවා එහෙම වළක්වනවා කියන එක, ආවරණය කරනවා කියන එක ලේසි නෑ. ඉතින් ඔය විනය පොත කියවලා බලන්න ඕනේ. මේ දවස්වල නෙමෙයි ඒ දවස්වලත් මේ වෙන්න තියෙන හැම දෙෙම සිද්ධ වෙලා තියෙනවා. අලුතෙන් වෙන දෙයක් නෑ. අලුතෙන් සිද්ධ වෙන දෙයක් නෑ. ඉතින් අර විදිහට අමාරුවෙන් නමුත් බ්‍රහ්මචරියක් රකින්නවා කියන්නේ දුකසේ තමයි කරන්නේ. දුකසේ කරන්නේ. මේක බ්‍රහ්මචර්ය රැකීමේ දුක විදිහට පෙනුනේ නැති වුණාට සමහර විට වෙන දුකක් විදිහට ඉදිරිපත් වෙනවා. නැත්නම් අර විදිහට මානසික ආතතියක් රෝගී ස්වභාවයක් විදිහට ඉදිරිපත් වෙනවා. එහෙම නැත්නම් කායික දුකක් විදිහට ඉදිරිපත් වෙනවා. ඉතින් ඔය ඒ දුකසේ රකින්න ප්‍රතිපදාවක් තමයි මේ තියෙන්නේ. අඩුපාඩු වෙන්න පුළුවන් නේද? එහෙම තත්ත්වමතු වෙන්න පුළුවන්. නමුත් නැවත නැවත යම් කිසි විදිහක උත්සාහයෙන් මේ සමාදාය සික්කත සික්කාපදේසු මේ ඉල්ලගෙන සමාදන් වෙලා රකින්න ක්‍රමවේදයක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ සඳහා සාමාන්‍යයෙන් ආධුනික කෙනෙක්ට නැත්නම් මුල් අවදියේ කෙනෙක්ට පරිසරයෙන් යම් අනුග්‍රහයක් තියෙනවා. අර අර ඒ ඉන්දියන් කාලේ අල්ලන්නේ ඒක තමයි. මේ පරිසරේ නැහැ නේ, පරිසරෙන් කරදරයක් නැහැ නේ කියලා තමයි කියන්නේ. එහෙම අනුග්‍රහයක් තියෙනවා මුලින් ඇත්තටම. මොකද නිකන් බඩගින්නේ ඉන්න කෙනෙක්ගේ ඉස්සරහා මුණ ගෙනහල්ලා නිකන් කෑම එහෙ මෙහෙ හොම්බේ උලනකොට ඉතින් ඌට බඩගින්න තව ඉවස ගන්න බැරුව යනවනේ. ඒකින්ද බඩගින්නේ ඉන්න එකෙට අන්න කෑම පේන්නේ නැති වෙන්න තියලා තියෙනවා. ඒකෙන් අනුග්‍රහයන්නේ. එහෙම නැත්නම් අර කගේ ගිහිල්ලා මුණේ හොම්බේ උලලා හරිනවද ඌ බඩගිනි ඉන්න බව දැන දැන. නේද? සාමාන්‍ය විකාල භෝජනේ වගේ සමාදම් වෙලා ඉන්න කෙනෙක් ඉස්සරහා ගෙනහල්ලා මේ කන්න හොඳ නෑ. ඒක සුදුසු නෑ. දවසක් මට මතකයි ඔය ලක්මාල් මහත්තයාගේ ගෙදෙට්ට ගියා මොකක් හරි වැඩකට හවස් වරුවේ. ඉතින් යනකොට මාත් එක්ක තව දෙන්නෙක් ගියා. අරගොල්ලෝ තේ මොකද ගිලම් පසක් ගෙනහලා දීලා අර කට්ටිය වෙනම අරන් ගිහිල්ලා නොපෙනෙන දිහාවකට අරන් ගිහිල්ලා කෑම දුන්නා. කේක් කෑල්ලක් හරි මොනවා හරි දුන්නා. හැබැයි අර පේන්නේ නැති දිහාවකට අරන් ගිහිල්ලා තමයි දුන්නේ. මොකද සුදුසු නෑ. අර අර වගේ විකාල භෝජනේ වගේ දෙයක් සමාදන් වෙලා ඉන්න කෙනෙක්ගේ ඉස්සරහා ගෙනහල්ලා අර නිකන් කෑම ප්‍රදර්ශනය කරන හොම්බේ උලන්න ඒක සුදුසු නැති වැඩක්. ඒ වගේ තමයි. ඔය ඉතින් Brahmacharya රඟින්න ගියත් මේ පරිසරයෙන් අනුග්‍රහයක් තියෙනවා. නැත්තම් ඔය කන්න කෑම කෑම જાති නිකන් හොම්බේ උල උල ඉන්නකොට අමාරු වෙන වැඩේ කරන්න. ඉතින් පරිසරයෙන් අනුග්‍රහයක් තිබුණාට මොකද ඒක හැමදාම ගන්න පුළුවන් අනුග්‍රහයක් නෙමෙයි. සාමාන්‍යයෙන් භාග්‍යතුන් වහන්සේ උනත් නිකන් ඒ කතාව කියවලා බැලුවාම උපන්නේත් කැලේ, බුදුනේත් කැලේ, ඊට පස්සේ පිරිනුවම් පෑවෙත් කැලේ. ඒත් යම් කිසි විදියක ඒ කැලේ දිහාවට හැරිලා තමයි කටයුතු කරලා තියෙන්නේ. එතකොට අද කාලේ වුණත් සාමාන්‍ය මේ ආරණ්‍යක වසන හාමුදුරු කෙනෙක්ට අර නාගරික පරිසරයක් හරියන්නේ නැහැ. නාගරික පරිසරයක ওই ටික බේරගෙන ඉන්න අමාරුයි. නිකන් වතුරෙන් ගොඩ දැම්මා වගේ වෙනවා. දවසකට දෙකකට අවුලක් නැහැ, ගිහිල්ලෙන එක අවුලක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් පදිංචි වෙනවාම අවුල්. පදිංචි වෙන එක හරියන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහේ පරිසරෙනුත් යම් කිසි අනුග්‍රහයක් ගන්න පුළුවන් තියෙන්න පුළුවන්. නමුත් ඉතින් ඒකෙන්ම විතරක් බේරන්න අමාරුයි. නොයෙකුත් ක්‍රමවේද හොයාගන්නවනේ. පරිසරේ හරහා යන්න පුළුවන්, පරිසරේ විනිවිදින්න පුළුවන්, නොයෙකුත් ක්‍රමවේද මතුවෙලා එනවා. ඒක නිසා අමාරුවෙන් නමුත් දුකසේ නමුත් රකින්න Brahmacharya තමයි මේ තියෙන්නේ. ඒක රැකලා ඉවර කරනවා කියන එකත් ලේසි පහසු වැඩක් නොවෙන්න පුළුවන්. පරිපූර්ණ කරනවා කියන එකත් ලේසි පහසු වැඩක් නොවෙන්න පුළුවන්. මේ පැවැත්මේ මූලිකම පදනම තමයි මේක. කමක් නැහැ. ඉතින් ටිකෙන් ටික මොකද කරන්නේ ක්‍රමයෙන් අන්න දුකසේ නමුත් මේක රැකගෙන ඉන්නවා. අන්න මේ විදිහේ උත්සාහයක් තමයි බුදුරජාණන් වහන්සේ මේ සීලය පරිපූර්ණ වෙන මාර්ගයේ විදිහට පෙන්눔 කරන්නේ. ඒක තාම පරිපූර්ණ වෙලා නැහැ. තාම දුකසේ තමයි රකින්නේ. හැබැයි කරගෙන යනවා. ඉතින් එහෙම රකින්න කෙනෙක් අන්න නිකන් ඒ වටපිට සමාජයෙන් උනත් ගරු බුහුමන් ලබනවා. දැන් ඔය විවිධ වැඩසටහන් වලට එහෙම සම්බන්ධ වෙනකොට අය වඳිනවා කියන්නේ හිතා ගන්න බැරි වැඳිල්ලක් වඳිනවා. ඒ වඳින්නේ මොකද ඒගොල්ලන්ට සමහර විට හිතන්නත් බැරි කරන්නත් බැරි වැඩක්. ඉතින් ඒක නිසාම කරන නිසාම හිතලා තියෙන නිසාම අන්න වඳිනවා. බැරි වෙලාවට අම්මා හැම ළඟ පාතින්දියොත් අම්මටත් වැඳලා තමයි නතර කරන්නේ. එයාට ඇති සීලකුත් නැහැ. එයා නිකන් අර මොකද්ද මේ 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 බමුණා බමුණෙක් වගේ එයාත් ඉතින් වැඳුම් ගන්නවා. ඈ ගත්තාර මොකද අර මේ හාමුදුරන්ගේ තේජතර තමයි අම්මත් වැඳුම් ලබන්නේ. නැත්නම් සාමාන්‍ය සීලක ඉන්නේ වැඩිමල් වෙන්නේ එහෙම එකක් නැතුව මෙයාටත් වැඳලා යනවා. ඈ අර විදිහට මේ මිනිස්සු ගරු බුහුමන් කරනවා. කරන්න හේතුව තමයි අර කරන්න බැරි දෙයක්, හිතන්න බැරි දෙයක් කරලා තියෙනවා, හිතලා තියෙනවා කියන අදහසින්. ඉතින් කෙසේ නමුත් කරන කට්ටිය දන්නවා, හිතන කට්ටිය දන්නවා මේක දුකසේ රකින බ්‍රහ්මචරියක් තමයි තියෙන්නේ. තාම පරිපූර්ණ වෙලා නැහැ. පරිපූර්ණ නොවුණු නිසාම දුකසේ තමයි කල් ගෙවන්නේ. දුකසේ නමුත් කරගෙන යාම තමයි ක්‍රමවේදය. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ පිරිපුන් වීම දිහාවට ඉලක්කය පෙන්වන්නේ. පිරිපුන් වෙලා නැති නමුත් පිරිපුන් වීම දිහාවට ඉලක්කගත කරලා තියෙනවා. ඊට පස්සේ ඔතන ඔය දෙවනුව සඳහන් වෙන පිරිපුන් ධර්ම විදියට හඳුන්වන්නේ තමුන් තුළ මේ වැඩෙන ෆැකල්ටීස්. එතන මෙතන මේ පෙන්නන්නේ සති ධම්ම විජය විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන ඔය හත. එතකොට සාමාන්‍ය ඔය අපි කරන පුහුණුවේදී ඔය ඔක්කොම ටික කවර වෙනවා. ඒක නිසා මේ එකින් එකක් වඩන්නේ කොහොමද හාමුදුරුවනේ කියලා අහන්න යන්න එපා. එහෙම වෙන්නේ නැහැ. ඔය කරන පුහුණුව තුළ සති ධම්ම විජය විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන ඔය හතම ඔය ෆැකල්ටීස් සියල්ල ක්‍රමයෙන් ක්‍රමික වර්ධනයකට තමයි ඔය උත්සාහ කරන්නේ. ඒ විදිහේ පුහුණුවක තමයි ඔය දිලා ඉන්නේ. ටිකෙන් ටික අන්න අපි තමු මේ ෆැකල්ටීස් සමහර ඒවා ඇත්තෙත් නැහැ. සමහර ඒවා බැලන්ස් වෙලා නැහැ. ඉතින් ඔහොම තමයි පටන් ගන්න. ඔහොම පටන් ගන්න නමුත් ටික ටික ඔය කමටහන් උපදේශක් සහිතව කරගෙන යනකොට ටිකෙන් ටික මේ සමබර වීමක් මේ එකිනෙක උදව් කරගනිමින් එකිනෙකාට ප්‍රතිඋපකාර කරගනිමින් දියුණු වීමක් මේ ප්‍රතිපදාව තුළ තියෙනවා. අන බෝධිපාක්ෂික ධර්ම විදියට මේ අඳුන්වන මේ හත ක්‍රමයෙන් මේ තැනැත්තා තුළ වර්ධනය වෙනවා. අන ඒක තමයි මේ කල්යාණ ධර්ම විදියට හඳුන්වලා දෙන්නේ. මේ කලන දහම් ඇති කෙනෙක් පිරිපුන් ධර්ම ඇති කෙනෙක් බවට ක්‍රමයෙන් පත් වෙන. ඒක අර විදිහේ ප්‍රතිපදාවක්. සීලයක පිහිටලා ඉන ගමන්, සීලයක් රකින්න ගමන්, නැත්නම් සීලයකට උත්සාහ කරන ගමන්. සීලයකට උත්සාහ කරන ගමන් කිව්වහම වැඩියත් සුදුසුයි. සීලණයකට උත්සාහ කරන ගමන් මේ විදිහේ ෆැකල්ටීස් එහෙම නැත්නම් මේ විදිහේ භාවනාවක් පුහුණුවක් තමුන් තුළ ඇති කර ගන්නවා. එතකොට සිහිය පිහිටවාගෙන ගත කරන මොහොතක් මොහොතක් පාසා මේ පුහුණුවේ මේ ප්‍රතිපදාවේ තමයි ඉන්නේ. ඔය කියන ෆැකල්ටීස් තමයි වඩන්නේ. ඉතින් අපි හිතමු ඔය මේ දහමේ වචනයක් සඳහන් වෙනවා මේ උස්සද කියලා. උස්සද කියන්නේ නිකන් අර නිකන් කෙලස් වලට කියන නමක් කියලාත් කිව්ව හැකි. තව දෙයක් තමයි යම් කිසි විදියක අපි හිතමු ඔය සර්ෆස් එකක වගේ නිකන් ගැටිත්තක්, මේ පිටතට නෙරායමක් වගේ දෙයක් පිහිටනවා. එතකොට මෙන්න මේ ගැටිත්ත මේ පිටතට නෙරායම තමයි මේ උස්සද එහෙම නැත්නම් කෙලෙස් විදියට හඳුන්වන්නේ. එතකොට අපි හිතමු මේ උස්සදයන් බොහෝ සහිතයි. අපි සාමාන්‍ය අපි ගත්තොත් අපි හිතුවොත් ඔය මානේ වගේ දේවල් ලොකුවට වැඩ කරනවා. සමහර වෙලාවට හිතෙනවා එයා ගාවටයි මම යන්නේ කියලා, නේද? එයාට ඕනම් මගේ ගාවට එන්න තෑ කියලා. ඔහොම කල්පනා, ඔහොම හිතවිලි එන්න පුළුවන්. ඊට පස්සේ හාමුදුරුවන්ට හොඳම තියෙන එකක් තමයි මේ ගිහියෝ ගාවට. මොකද අපි යන්නේ ගිහියෝ ඇවිල්ලා අපිට උදව් කරන්න එපැයි. ගිහියෝ මෙහෙමද හැසිරෙන්නේ, ගිහියෝ මෙහෙමද වන්දනා කරන්නේ, ගිහියෝ මෙහෙමද සලකන්නේ කියලා ඔන්න විදිහේ සිතිවිලි රටාවක් වැඩ කරනවා. ඉතින් මේවා තමයි මේ උස්සද, මේ විදිහට මේ ගැටිටි. මේක මොනවා කරන්න ගියත් මේක පැටලෙනවා, මේක ඇමිනෙනවා. ওই විදිහේ ස්වභාවයක් මේවා තුල තියෙනවා. එතකොට සාමාන්‍ය ගත්තොත් අර විදිහේ උස්සද සහිත කෙනෙක්ට මොන වැඩේ කරන්න ගියත් හරි ෆ්‍රික්ෂන් එකක් තියෙනවා. හරි, අපි හිතුව මේ උස්සද නැත්තම් මොකද වෙන්නේ? අර ඕන කෙනෙක් ගාවට ගිහිල්ලා තාමුන්ගේ ඒ කතා බහ කරලා වැඩක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. අර කෙනා මට නිග්‍රහ කරાવી, අර කෙනා ගාවට මම යන්නේ කොහොම මොකදද කියලා ওই විදිහේ විවිධ හිතවිලි රටා වෙනුවට තමුන් ඒ සුදුසු විදියට කරනවා. ඒක බාර ගන්නවද නැද්ද කියන එක ඒ කෙනාගේ ප්‍රශ්නයක්. සාධාරණ විදියට ඒ වැඩේ කරගෙන යන්න පුළුවන්. තමුන්ට අවශ්‍ය කෙනෙක් ගාවට ගිහිල්ලා කතා බහ කරන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ විදිහේ නම්‍යශීලී ගතියක් ක්‍රමයෙන් වර්ධනය වෙන්න ඕනේ මේ ෆැකල්ටීස් වැඩෙනකොට. එහෙම නැත්නම් වැඩක් නැහැ නේ. අන්තිමට භාවනාව කියලත් මොකක්ද අල්ලගෙන තියෙන්නේ? අරිට වැඩි උස්ස දෙයක් උඩට පැලපදියම් වෙලා ඔන්න භාවනා කරනවා කියලා තමයි කියන්නේ වෙන්නේ. නෑ, ඒක කොක්කක් කරගන්න ඕනේ නෑ. මේ මම භාවනා කරන කෙනෙක් කියලා අලුතෙන් කොක්කක් හදාගන්න දෙයක් නෑ. අලුතෙන් උස්සද හදාගන්න දෙයක් නෑ. ඒ වෙනුවට භාවනා කරන කෙනෙක් නම් වැඩි වැඩියෙන් නම්‍යශීලී වෙන්න පුළුවන් වෙන්න ඕනේ. මේ අනවශ්‍ය දේවල් වලට තමුන්ගේ එනර්ජි එක වේස්ට් කරන්නේ නැතුව අවශ්‍ය දේට යෙදිලා අවශ්‍ය දේට අවධානය දීලා කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ඔය ඔය ඊමෝජිස් වල තියෙනවා නිකන් අර වඳුර තුන් දෙනා නේද? අර ඇස් කන් දෙක වහගෙන ඉන්නවා එකෙක්, කට වහගෙන ඉන්න ඇස් දෙක වහගෙන ඉන්නවා තව එකෙක්, කට වහගෙන ඉන්නවා තව එකෙක් කියලා. ওই විදියට යම් කිසි විදියක මේ වඳුර තුන් දෙනෙක්ගේ ওই ඊමෝජිස් තුන දැකලා ඇති. මේක මේ චයිනීස් කන්සෙප්ට් එකක්. ඔය 3 වයිස් මන්කීස් කියලා තමයි හඳුන්වන්නේ. නිකන් මෝඩ පාටට පේනුණාට මොකද? ඒක කියන්නේ මේ hear no evil, see no evil, speak no evil. මේ වරදක් ඇහෙන්නේ නෑ, නරකක් ඇහෙන්නේ නෑ, නරකක් දකින්නේ නෑ, නරකක් කතා කරන්නේ නෑ. එතකොට එහෙනම් නරකක් ඇහෙන්නේ නැත්නම්, දකින්නේ නැත්නම්, කතා කරන්නේ නැත්නම් හොඳ මිතුරු වෙන්න ඕනේ කියන වගේ අදහසක් තමයි මේක තුල තියෙන්නේ. හරිද? එතකොට දැන් අපේ එනර්ජි එක ගත්තොත් ගොඩාක් ඔකියුපයිඩ් නෙගටිව් දේවල් වලට. හැම වෙලේම මිනිස්සුන්ගේ දොස් දකිමින්, වැරදි දකිමින්, අඩුපාඩු දකිමින්, ඒවා එක ගැටෙමින් තමයි අපි කල් ගෙවන්නේ. එතකොට මේ ෆැකල්ටීස් කියන ඒවා හිටින්න විදිහක් නැහැ නේ ඇත්තටම. නේද? මේ 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 ඉන්ද්‍රිය වැඩෙන විදිහක් නැහැ නේ. ඒ වැඩෙන ශක්තිය වෙනුවට වෙන දේවල් තමයි වැඩෙන්නේ. ඒක නිසා සාමාන්‍යයෙන් භාවනාවක පුහුණුවක යෙදිලා ඉන්න කෙනෙක් තේරුම් ගන්න ඕනේ තමුන්ගේ මේ ශක්තිය නිසි ආකාරයෙන් යොදවන්න, සුදුසු තැනෙහි පිහිටවන්න. දැන් සමහර කෙනෙක් ඉන්නවා කතා කරොත් වැරදි අඩුපාඩුම තමයි කියන්නේ දකින්නේ. එතකොට මොකද වෙන්නේ? ඒක නායක කතා කරාම පැය භාගයක් කතා කර කර ඉඳියොත් එහෙම අන්න දවසකට විතර නෙගටිව් අවුරා එකක් එනවා. ඇයි? අර ඉන්නේ ඉන්නේ උන් ඔක්කොගෙන් වැරදි අඩුපාඩු පෙනි 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 වෙනි කියෝ 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 ගිහිල්ලා ඉතින් අර අරකත් එක්ක නේ යෙදෙන්නේ, අර කතාවට නේ යැදිලා යන්නේ. ඉතින් දන්නේම නැතුව අර 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 නෙගටිව් අවුරා එකක් එනවා. ඉතින් ඒකෙ හින්දා එහෙම දෙයක් තියෙනවා. ඒකෙ හින්දා අපේ ශක්තිය අපි සුදුසු තැනෙහි පිහිටවන්න දක්ෂ නම් ඒකම භවනාවක් බවට පත් වෙනවා. ඒ සුදුසු තැනෙහි පිහිටන ශක්තිය අනිවාර්යෙන් මේ ෆැකල්ටීස් වර්ධනය වීම සඳහා හේතු වෙනවා. ඒක නිසා භවනා නියෝගී කෙනෙක් අර විදිහට වැරදක් දැක්කත් දැක්කේ නෑ වගේ. දැක්කා, හොඳට ඇස් පේනවා, ඒකේ සැකයක් නෑ. ඇහෙනවා, හොඳට කන් ඇහෙනවා, දකි මේ වරද ඇහෙනවා. හැබැයි ඇහුන් නෑ වගේ. අර විදිහට කතා කරන්නත් පුළුවන් වැරදි අඩුපාඩු ගොඩක්. හැබැයි කතා නොකර අන්න තමුන්ගේ යම් ශක්තියක් සුදුසු තැනෙහි පිහිටවමින් කරගෙන යාම ගොඩක් වැදගත් වටිනවා. අන්න එහෙම කරගෙන යනකොට තමයි මොකද වෙන්නේ? අර විදිහට මේ නිසියාකාර මේ ශක්තිය ප්‍රයෝජනෙට භාවිතයට ගන්න පුළුවන් වෙන්නේ මේ මේ දහමට අදාළ වෙන පිරිපුන් භාවයක් මේ ෆැකල්ටිස් වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපේ ශක්තිය අනිවාර්යෙන් අර නෙගටිව් දේවල් වලට දිහාට තමයි ඇදෙන්නේ. ඒක ස්වභාවිකව ඇදෙනවා. ඒකයි අලුතෙන් ඉල්ලන්න කරන්න දෙයක් නැහැ. හරි. ඒක නිසා අන්න ක්‍රමයෙන් අර විදිහට සුදුසු දේහි ශක්තිය තමුන්ගේ අවධානය පිහිටවීම වැදගත්. කෙනෙක් ඇවිල්ලා මොනවා හරි අඩුපාඩුවක් කිව්වත්, දොසක් කිව්වත්, ඉතින් ඒකට ප්‍රතිචාර දක්වන්න ඕනේ නැහැනේ අපි. එහෙම දෙයක් තියෙනවා. නිහඬ විඳීමත් හොඳ බණක් තමයි, හොඳ පිළිතුරක් තමයි. නිහඬ විඳලා ද්වේෂයෙන් බැන බැන තාප කර කර ඉන්න එක ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඒ වෙනුවට අර දෙය අහලා ඒක බැහැර කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කියවන්නෙම නැතුව බැහැර කරන්නත් පුළුවන්. භාගයක් කියවගෙන යනකොට වැඩේ මොකක් හෝ අවුලක් කියවගෙන යනවා නම් ඉතුරු ටික නොකියාව බැහැර කරන්න පුළුවන්. මේ ඔය මැසේජස් වගේ ඒවා බටස්කල් ඩිලීට් කරන්න පුළුවන්. හරි වේගෙන් ඩිලීට් කරන්න පුළුවන්. සමහර වෙලාවට කියවන්නේ නැතුවම ඩිලීට් කරලා යකෝ කියුවෙත් නැහැ නේ කියලා හිතෙන්න පුළුවන් නේද? මේ කියවලා ඩිලීට් කරා කියලා හිතුවේ බලනකොට කියවන්නේ නැතුවම ඩිලීට් කළා. ඉතින් ඔහොම ඔහොම දේවල් තියෙනවා. WhatsApp වල තියෙනවා self care options තියෙනවා. මොනවාද? මියුට් කරලා දාන්න පුළුවන්, බ්ලොක් කරලා දාන්න පුළුවන්, තව මොකද්ද එකකට දාලා දාන්න පුළුවන්. ඕවා හොඳයි පාවිච්චි කරන්න. හොඳයි පාවිච්චි කරන්න. මොකද හේතුව මේ නැත්තම් බේරෙන්න බෑ. අර කවුද ආනෝ කාගෙන්ද ඊමේල් එකක් ආවද කියලා. මං කිව්වා එයා ඒවනේ යන්නේ ස්පෑම් එකට. ස්පෑම් එකේ තියෙනවද කියලා බලලා කියන්නම් කියලා. ඈ නැතුව බේරන්න බෑ. ඉතින් ඒක තමයි යථාර්ථය. මොකද ওই ඩිවයිසස් ඔය ඕයන් එන තරමක් දේවල් බාර ගන්න බෑනේ. හැම එකටම අවධානය දෙන්න බෑ. ඒතර කට්ටියක් මියුට් කරලා දාන්න වෙනවා, කට්ටියක් බ්ලොක් කරලා දාන්න වෙනවා, තව කට්ටියක් ස්පෑම් එකට දාන්න වෙනවා. ඔහොම තමයි. එහෙම තමයි කරන්න වෙන්නේ. ඒක තමයි ක්‍රමවේදී. අර මොකද එන තාක් එන්නේ වැඩිපුර නෙගටිව් අනවශ්‍ය දේවල්. නෙගටිව් අනවශ්‍ය දේවල් වලට අවධානය දුන්නාම ඒකම තමයි අන්න වර්ධනය වෙන්නේ. ඒකටම තමයි වැඩි වැඩියෙන් ශක්තිය වැය වෙන්නේ. ඒක නිසා තම තමන්ගේ ජීවිතේ දක්ෂ වෙන්න පුළුවන් නම් අන්න තේරෙනවා මේ කරන පුහුණුව තුළ ඒ නිසිතැන ශක්තිය පිහිටවීම තුළ අන්න දන්නේම නැතුව මේ ෆැකල්ටිස් වැඩෙනවා, දියුණු වෙනවා. මේ දේවල් කෙරෙහි වැඩි වැඩියෙන් උපේක්ෂාවක් මතුවලා එනවා. ඒක හොඳ එක්ස්පෙරිමන්ට් එකක්. කොහොමද මේ විවිධ දේවල් වෙනකොට මගේ හිතේ උස් පහත් වීම කියලා. මේ ෆැකල්ටිස් පරිපූර්ණ වෙන්න වෙන්න, දියුණු වෙන්න වෙන්න මොකද වෙන්නේ? මේ දේවල් වලට නොසැලෙන ස්වභාවයක් තමන් තුළ වර්ධනය කරගන්න පුළුවන්. ඊළඟට තුන්වෙනුව මේ පිරිපුන් ප්‍රඥාව කියලා පෙන්වන කොටස ගත්තොත්, ඉතින් ආශ්‍රයන්ගේ ෂය කිරීමක් අනාශ්‍රව වූ තත්ත්වයකට සමාධි විමුක්තියක්, ප්‍රඥා විමුක්තියක් කියන මේ තත්ත්වයට මේ හිතපත් කිරීමක් තමයි ක්‍රමවේදය. එහෙම පත් කරාට පස්සේ අන්න ප්‍රඥාව පිරිපුණුනා කියන්නේ එතෙන්ින් තමයි. එතකොට මේ ලෝක සම්මත ප්‍රඥාවක් ගැන නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කරන්නේ. මේ ආශ්‍රවයන් මත පදනම් වෙලා ඒවා ඇනලයිස් කිරිල්ලක් නෙමෙයි භාග්‍යතුන් වහන්සේ මේ සඳහන් කරන්නේ. ඒ වෙනුවට මේ ආශ්‍රවයන්ගෙන් මේ හිත මුදා ගන්නවා. අර විදිහට අනාශ්‍රව වූ සමාධි, චේතෝ සමාධි, ප්‍රඥා විමුක්තියක් අත්දකිනවා. අන්න ඥානවන්තෙක් වුණා කියලා තමයි කියන්නේ. ඥානවන්තෙක් වෙන්න අවශ්‍යතාවය මොකද්ද? පිරිපුන් කළ යුත්ත මොකද්ද? අර විදිහට ආශ්‍රවයන්ගෙන් මේ හිත මුදා ගැනීම. වැඩි වැඩියෙන් අර විදිහේ මුල් කී දෙක වර්ධනය වෙනකොට ක්‍රමයෙන් මේ තුන්වෙනි දෙයත් අන්න වර්ධනය වෙමින් මේ කොටස් එකිනෙකට උදව් කරමින් තමයි යන්නේ. අර විදිහට ප්‍රඥාවක් වැඩෙන්න වැඩෙන්න මොකද වෙන්නේ? හිත අර උපේක්ෂා සහගත බවට පත් වෙනවා. මේ මොන දේ වුණත් නොසැලෙන ස්වභාවයක් මේ හිත තුළ වර්ධනය වෙනවා. කලින් ජීවිතවල සාර්ථකත්වයේ හැව්වේ වෙනස් විදිහකට. දැන් ලෝක සම්මත ජීවිතවල සාර්ථකත්වය දන්නවනේ කොහොමද මැනෙන්නේ කියලා. සමහර විට මිල මුදල් මත, රැකිරක්ෂා මත, ඒ පවුලේ කටයුතු මත, තමුන්ට පේම කරන්න ඉන්න කට්ටිය ගණන මත, ඔය විදිහේ දේවල් මත තමයි ජීවිතයේ සාර්ථකත්වය මැනෙන්නේ. හැබැයි මේ කියන ප්‍රතිපදාවේදී මේ මමත්වය නැති කිරීම, එහෙම නැත්නම් මේ ආශ්‍රයයන්ගෙන් මේ හිත මුදා ගැනීම, මේකම තමයි මේ සාර්ථකත්වය බවට පත් වෙන්නේ. අනේ ඒ කෙනෙක්ගේ ජීවිතය ඇත්තටම සාර්ථකයි. ඒ කෙනා ඇත්තටම සාර්ථකව ජීවත් වෙනවා. අර කවුරු මොනවා කරත්, මොන තත්ත්ව ආවත් නොසැලෙන හිතක් ඒ කෙනා තුළ වර්ධනය වෙලා තියෙනවා. අර විදිහට කෙනෙක් ඇවිල්ලා දොස් කියනකොට බනිනකොට මේ බනින දෙකෙනා දිහා බලාගෙන මේකත් අහගෙන ඉන්න පුළුවන් හැකියාව ප්‍රඥාවක සලකුණක් කිව්වට නරකම නෑ. ඇතුළෙන් සාප කර කර ඉන්න එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. මේ වෙනකොට කෙනෙක් ඇවිල්ලා අපිට දොස් කියනවා බනිනවා මේක හොඳට අහගෙන ඉන්න පුළුවන් නොසැලී. අන්න අර ප්‍රඥාවක් දියුණු වීම අර මමත්වය නැති ජීවිතයක්ම සාර්ථකයි කියන මේ තත්වය මෙන්න මේක අත්දකින්න පුළුවන්. ඉතින් ක්‍රමයෙන් පිරිපුන් වෙන ක්‍රමයෙන් දියුණු වෙන ප්‍රඥාවක් ගැන තමයි මේ කියන්නේ. ඒකෙදි අන්න මේ බුදුරජාණන් වහන්සේ මේ පිරිපුන් වෙන දිහාවට ඉලක්ක ගත කරලා පෙන්නනවා මෙන්න මේක තමයි ලංකර ගත යුතු තත්වය කියලා. අපිට එච්චරම නැතත් ටිකෙන් ටික ක්‍රමයෙන් උස්සලා තියාගන්න පුළුවන්. ඔය නිව් නෝමල් කියන්නේ නිකන් අර කලින් තියුණ තත්ත්වයට වැඩිය වෙනස් තත්ත්වයකට ඔසවා තබනවා. ඒක දැන් සාමාන්‍යකරණය වෙනවා. ඒක නෝමල් බවට පත් වෙනවා. මේ අලුත් තත්ත්වය තේරෙනවා. ඉස්සර මං මේ විදිහේ දේවල් වලට ප්‍රතික්‍රියා කරපු ආකාරය සහ දැන් මම මේ විදිහේ දේවල් වලට ප්‍රතික්‍රියා කරන ආකාරය කියලා සමහර විට විමසා බලන්න පුළුවන්. මේ තාමත් හිත රිදෙනවද කියලා, තාමත් හිත දුක් ගන්නවද කියලා, ඉස්සර මේ වගේ සිදුවීමකට කොච්චර හිත රිදුනද, ඉච්චර මේ ඉස්සර මේ වගේ සිදුවීමකට කොච්චරනම් දින ගණනක් දුක් ගත්තද, තාමත් මේ හිත රිදෙනවද, තාමත් මේ හිත දුක් ගන්නවද කියලා පොඩ්ඩක් බැලුව හැකි. බලනකොට තේරෙනවා නිව් නෝමල් එකක් තියෙනවා. අලුත් තත්වයක් සාමාන්‍යකරණය වෙලා තියෙනවා. හොඳට වලියක් දාගෙන බැන ගන්න වලියක් හොඳ වලියක් ඇද ගන්න පුළුවන්. හැබැයි වලිය වෙලාවට හොඳට බැන්නට කෑ ගහගත්තට හිත කම්පා වෙන්නේ නැත්තම් ඊළඟ මොහොතේ බැලුවාම මේ හිත රිදෙන්නේ නැත්තම් අන්න වලියෙත් තියනනේ පොඩි ජොලියක් නේද? එතකොට නිකන් හොඳට නිකන් ආයේ නිකන් හොඳට මේ වලිය වුණත් හොඳ නිකන් පරිපූර්ණ විදියට අත්දකින්න පුළුවන්. මොකද හේතුව අර ලොකු වෙහෙසක් අරගෙන යන්නේ මේ හිතේ රැඳිලා තියෙන්නේ නැහැ. ඒ වෙනුවට නිකන් එවෙල එවෙල නිකන් එනේ නේවට බෝල වලට ප්ලේ කරනවා, බැට් කරනවා. හතරේ පාරක් වදිනවද ලෑල්ල දානවද කියන එක වෙන කතන්දරයක්. වෙන බෝලෙට අනුව තමයි බැට් කරන්නේ. නිකන් අර එහෙම කිව්වේ මොහොමද, මෙහෙම කිව්වේ මොනවද කියලා නිකන් මතක තියාගෙන ඉන්න දෙයක්වත් නැහැනේ අප්පා. හෙට ගිහිල්ලා අලුතෙන් ආය මචං කොහමද මචං අලෝ මචං කියලා කතා කර හැකි. අර එන වලියක් ගියපු එකත් එක්ක. ඉතින් ඌ බලනවා මේ මිනිහා දැන් ඊයේ මට මරාගෙන කන්න හැදුවයි. ඔන්න අද දවසේ ඇවිල්ලා ආපහු අලුතෙන් කතා කරනවායි. ඒකටත් මොකද්ද ඔය තේරෙනවා මේ වලි දාගත්තට නිකන් මේ නිකන් සීරියස් විදියට නෙමෙයි මේ කියලා මේ රණ්ඩු වෙන්නේ. අද රණ්ඩු වෙනවා ආපහු හෙට ඇවිල්ලා කතා කරනවා. හෙටත් මොකක් හරි එකකට රණ්ඩු වෙලා පාය පොළවේ ගහලා යනවා ආපහු අනිද්දාට ඇවිල්ලා කතා කරනවා. අර ටික උනේ නෑ වගේ, අර එහෙම දෙයක් මතක නෑ වගේ ඉන්න පුළුවන් නම් ඒ தත්ත්වය පවත්වන්න පුළුවන් නම් අනේ ජීවිතේ හරි සෝක් නිකන් නේද? ඈ වලියක් වුණා නිකන් එකෙත් පොඩි තියෙනවා, පොඩි ගතියක් තියෙනවා. හැබැයි අර දවස් ගණන් දුවන වෙහෙස පීඩා தত্ত্ব තමයි අවුල තියෙන්නේ. එවලේ මොන මොනවා හරි කරගෙන ඒක අහවර කරගන්න පුළුවන් නම් ඒ ඉවරයි. ඉවරයි. අන්න ඒ විදිහේ විවේක තත්වයක්, විවේක මනසක් ටිකෙන් ටික උඩට ගන්න පුළුවන්, පිරිපුන් කරන්න පුළුවන්. අන්න ක්‍රමයෙන් ජොය කියන දේ තම තමුන්ට ටිකෙන් ටික අත්දකින්න ලැබෙන්න ඕනේ. මේ මගේ තුල මේ ප්‍රඥාව පිරිපුන් වෙන බව, වෙනදාට ඇවිස්සෙන දේවල් වලට මම ඇවිස්සෙන්නේ නැති බව, වෙනදා විදියට මේ දවස් ගණන් පැය ගණන් මේ දුක් ගන්න හිතක් නැති බව, අන්න ඒ වෙනස වෙනවා නම් අන්න මොකද වෙන්නේ? තේරෙනවා මේ ප්‍රඥාව පිරිපුන් වෙන බවට සලකුණු. ඒකයි කාටවත් කියලා දෙන්න කියන්න දෙයක් නැහැ. හරි. දැන් ඔය මොකද්ද පෞගේ දවසක කියනවා අර මේ පොඩි බබෙක් ඉන්නේ, පොඩි පොඩි දරුවෙක්, අපි හිතමු අත දරුවෙක්. මේ අත දරුවා අම්මාට තියෙන ප්‍රේමය ආයේ වචනෙන් කියන්න දෙයක් නැහැ නේ යාට. හරි. ඒක self evident. මේ බැලුව බැලූ බැල්මටම පේනවා පේමයක් තියෙන බව. අර දැක්කත් ඇති හිනා වෙනකොට අර ඒ තියෙන ඒ ප්‍රකාශනය තුළ අන්න මොකද වෙන්නේ, මේක ආයේ වචනෙන් කියන දෙයක් නෑ. හැබැයි අන්න වැඩිහිටියෙක් බවට පත් වෙනකොට වචනෙන් කියන දෙයක් තියෙනවා. මේ මොකද ඇත්ත එක නැති වෙලා ගිහිල්ලාද හින්දාද අර අමාරුවෙන් නිකන් මම මේ ආදරේ කියලා කියන්න වෙන්නේ. එහෙම නැත්නම් මේ කරපු දෙයකට දැන් අම්මා කිරි දුන්නයි කියලා අතදරුවෙක් කවදාවත් ස්තුතියක් දුන්නේ නැහනේ. ස්තුතියක් බලාපොරොත්තුනේත් නැහනේ. හැබැයි ලොකු වෙනකොට නිකන් කන්න දීලා නිකන් මේ මේ තැන්කියු කියයි කියලා බලාපොරොත්තු වෙනවා නේද? එහෙම මොකද්දෝ පරහක් මතුවෙලා එනවා. එතකොට ඇත්ත తত্ত্বය අර තියෙනවා නම් ඒක අත්දකින්නවා නම් ඒක ආයේ වචනින් කියන දෙයක් නැහැ. හරි අර අර අත දරුවා අම්මාට තියෙන ආදරය self evident. ඒක ආයි කියලා ප්‍රකාශ කරන්න දෙයක් නැහැ. අර තනින් කිරි දුන්න එකට thank you කියලා කියන්නේ නැහැ ඒ දරුවා. ඒක self evident. ඒක බැලුවම පේනවා. හරිද? ඔන්න ඔය විදිහේ පරිවර්තනයක් වෙනසක් මේ තමුන්ගේ ජීවිත තුලත් විදි විය යුතුයි. මුලින් කතා කරනවා නිකන් අර thank you කියලා කියනවා වගේ, අර විදිහට මේ ආදරේ කියලා කියනවා වගේ නිකන් අමුතු නිකන් ප්‍රකාශ කරන්න වෙනවා. ප්‍රකාශ කරන්න හේතුව තමයි ඇත්ත එක නැති නිසා. හැබැයි අපි හිතමු ක්‍රමයෙන් අර විදිහේ පිරිපුන් භාවයකට පත් වෙනකොට ඒ කෙනාට තේරෙනවා මේ දහමම බවට තමුන්පත් වෙනවා. ආයේ තව කියන්න දෙයක් නැහැ, ඉතුරු වෙන්නේ නැහැ. හරි ලස්සන කතාවක් තියුණා ඒ සාරිපුත්ත හාමුදුරුව. ඒ ස්වාමීන් වහන්සේගේ නම මතක නැහැ, අනිත් හාමුදුරුවන්ගේ නම මේ 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 කොමාරි. ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟ තියාගෙන මේ හාමුදුරුවන්ට සාරිපුත්ත හාමුදුරුව ඕගාල බණ කියනවා. හරි මේ හාමුදුරුවන්ව මේ නිවන් දක්වන්න කියලා, නිවන් දක්වන්න වගේ බණ කියනවා. හරි. ඉතින් මේ පොතේම සඳහන් වෙන්නේ උමනාවට වැඩිය, පමණට වැඩිය බණ කියනවා, පමණට වැඩිය උත්සාහ කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් බුදුහාමුදුරුව මේක බලාගෙන කියනවා මේ 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 අනිත් හාමුදුරුව නිවන් දැකලා තියෙන්නේ. ඒ හාමුදුරුව වැඩිය සම්පූර්ණ කරගෙන තියෙන්නේ. හැබැයි මේ සාරිපුත්ත තාමත් බණ කියනවනේ කියලා යම් කිසි විදියක නිකන් සතුටු වාක්‍යයක් වගේ එකක් නිකන් ප්‍රකාශ කරනවා. එයා ගිහිල්ලා ඉවරයි. මෙයා තාම මේ යවන්න උත්සාහ ගන්නවා. ඒ විදිහේ தத்துவයක් මේක මේ වචනෙන් මෙච්චර දඟලන්න වෙන්නේ, උත්සාහ කරවන්න වෙන්නේ, පැහැදිලි කරවන්න වෙන්නේ නැති තාක්කල් තමයි. හරි තියෙන කෙනාට ආයෝක කියන්න දෙයක් නැහැ. කියන්න දෙයක් නැහැ. ඒක තමුම අත්දකින්න නිසා. ආයි දහම ගැන වැඩි වැල් වටාරම් කියවන දෙයක් නැහැ. දහම බවටම පත් වෙලා තියෙන නිසා. අන්නේ කියන වෙනස පරිවර්තනය තමයි විය යුත්තේ. එදාට ආයි තියෙන ඕක කාටවත් කියන දෙයක් නැහැ. එදාට ඕක වචන ගලපන්න දෙයක් නැහැ. ඇනලයිස් කරන දෙයක් නැහැ. අර යා වගේ අත්දැකීමක් මට ලැබුණේ නැහැ නේ කියලා හඳා වැටෙන දෙයක් නැහැ. මොකද හේතුව අන්න වැඩේ අහවර වෙලා තිනවා, පිරිපුන් වෙලා තිනවා, අත්දකින්නවා. ඒක ක්‍රමානුකූලව තමන් තුළ වර්ධනය වෙනවා. අන්න එහෙනම් වැඩි වැඩියෙන් නිහඬ වීමක්, වැඩි වැඩියෙන් අර කි දහමම බවට පත්වීමක් තමයි මේ තුල තියෙන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ කෙනා මේ ශාසනයේ උත්තම පුරුෂයා විදිහට හඳුන්වනවා. මේ විදිහේ පිරිපුන් සීලයක්, පිරිපුන් ධර්ම වගේම පිරිපුන් ප්‍රඥාවක් මේ තැනැත්තා තුළ තියෙනවා කියලා පැහැදිලි කරනවා. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාව එවැනි වූ පිරිපුන් භාවයක් සඳහා හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදී සාදී සාදී. එමනම් හැමදාමත් වගේ ධම්ම කාලුස්සදේව මාචුකාරට අපගේ ධර්ම මැචියුරිටි එක මැන ගැනීමට, දැන ගැනීමට ඒ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා කියන ප්‍රාර්ථනාවෙන් උන්වහන්සේගේ සියලු ප්‍රාර්ථනා, අධ්‍යාත්මික ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා මේ කුසලයෙන්ම කියන ප්‍රාර්ථනාවත් ඇතිව අවසරයි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කිරීමට.
සාදු 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 උපකාස වන්දාමි භන්ති
සුඛියන්ත
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මහියං දාතබ්බං
සාදු අනුමෝදී තබ්බං
සාදු 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 අනුමෝදාමි
ඕකාස ද්වාරත්තේන කතන් සබ්බන් අච්චයන් කමත මේ බන්ති
කමාමි කමිතබ්බ.
සාදු 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 ඕකාස කමාමි බන්ති
ස්තුති හොන්තු.
දුතියම්පි ඕකාස වන්දාමි බන්ති
ස්තුති හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
සොකී හොන්තු. අභිවාදන ශීලිස නිච්ඡං වද්දා අපචායිනෝ චතරෝ ධම්මව දන්ති ආයවන්නෝ සුඛං බලං ආයිරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතෝ.
සාදු සාදු
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු
සාදු සාදු සාදු
සපත්තේවා. හැම දිනකටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.